හොඳයි සාදු. 2023 වසරේ 10 මාසේ 22 භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, මුලින්ම තමන්ගේ හිත වෙන් කරගන්න මේ භාවනා කරන වේලාවයි. එතැන් පටන් 10:30 දක්වාම මම භාවනාවේ යෙදෙන කාලයයි. මම සද්ධර්මයේ යෙදෙන කාලයයි. තුරුණුවන් උදෙසා පේවී වාසය කරන කාලයයි කියලා වෙන් කරගන්න හිත. මේ විදියටම හිතන්න. නැත්තම් ඔබේ මොලේ, ඔබේ මනස දන්නේ නැහැ ඔබ භාවනා මධ්‍යස්ථානයේද, ගෙදරද, කොහෙද ඉන්නේ කියලා. මගතොටේද, පාරේද දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අපි මොලේට දැනුම් දීමක් කරනවා. දැන් ඔබේ සිතිවිලි පද්ධතිය වෙනස් කරගන්න වෙනවා. දැන් ඔබ ඉන්නේ භාවනා මධ්‍යස්ථානයේ, භාවනා කරන තැනක. ඒ නිසා ඊට අදාළ දේවල් මෙනෙහි වෙන්න ඕන, මතක් වෙන්න ඕන කියන එකයි එකකින් අදහස් වෙන්නේ. හොඳට ආස්වාස ප්‍රාස්වාස දෙසට අවධානය යොමු කරලා තමන්ගේ චිත්ත ඒකාග්‍රතාවයක් ගොඩනගා ගන්න. සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රාස්වාස වෙන විදියට ඉඩ දීලා තමන් ඒ ගැන අවධානයෙන් සිටමින් හුස්ම සමග සංසුන් වන්න, තැම්පත් වන්න. ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි තදින් අවධානය යොමු කරන්නත් එපා. බොහොම සැහැල්ලුවෙන් ඒට අවධානය යොමු කරන්න ඕන. සාදු සාදු සාදු. දස පාරමිතා පුරාගෙන ඒ වගේම ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධය ඇති කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ඇති කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව අවබෝධය ඇති කරගෙන සදායතන පිළිබඳව අවබෝධය ඇති කරගෙන නිර්වාණ සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. ඒවා පිළිබඳව නිවැරදිව පරිපූර්ණත්වයේ සිද්ධ වෙලා නැත්නම් සත්‍ය අවබෝධය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ධර්මය අහලා මේවා පරිපූර්ණ කරගන්න උදවියක් තින්නෝ ධර්මයක් නොසන්ඩ ලැබුණත් හැත්තු ජීවිතේ හොඳ විදර්ශනාවකින් යුක්තව මේ උතුම් ගුණ ධර්ම දියුණු පමුණු කරගන්න උදවිය ඉන්නවා. ධර්මයක් නොඇසුවත් අරේ පාරමී බල ඒ අවබෝධය ඒ විදර්ශනාව දියුණු වෙච්ච උදවිය තමයි එක මොහොතකින් බණපදයක් ඇහෙනකොටම සත්‍ය අවබෝධ කරන්න. දුටු දේ දුටු පමණයි, ඇසු දේ ඇසු පමණයි, ආග්‍රහණ කළ දේ ආග්‍රහණ කළා පමණයි, රස දැනුණු දේ රස දැනුණා පමණයි, ස්පර්ශය ස්පර්ශය පමණයි, සිත සිතක්ම පමණයි කියලා හිතනකොටම උතුම් අරිහත්ත්වයට පත් වෙනවා. අරිහත්ත්වයට පත් වෙන උත්මයා ඒක අවබෝධ කළා, යථා අවබෝධ කළා. සාමාන්‍ය ලෝකයා මොකද කරන්නේ? ඒ ගැන දැනුවත් වෙනවා. එපමණයි. දැනුවත් වීමයි යථා අවබෝධයයි කියලා කියන්නේ පිනතුනි දෙකක්. දැනුවත් වීම නම් පින්නතුනි හරිම සරලයි, හරිම ලාභයි. අපිට ඕනම රටක් ගැන දැනුවත් වීම වෙන්න පුළුවන්. ඕනම භාණ්ඩයක් ගැන දැනුවත් වීම වෙන්න පුළුවන්. ඒත් ඒව මිලට ගන්න බෑනේ හැමදේම. තේරුණා නේද? මිලට ගන්න බෑ හැමදේම. දැනුවත් වෙන්න ලේසි, මිලට ගන්න ආන්නේ වගේ තමයි පිනතුනේ. දැනුවත් වීම හරි ලාභයි, යථා අවබෝධය කියන්නේ මිලට ගැනීම වගේ එක හරි අමාරු කාර්යයක්. දැන් අපි මේ ලෝකයේ පිළිබඳව දැනුවත් වෙච්ච දේවල් අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැනේ. අන්න ඒ වගේ. ඒ නිසා දැනුවත් වීම කියලා කියන්නේ ගමනක පඩි දහසක් තියෙනවා නම් එන් එක් පඩියක් පමණයි දැනුවත් වීම කියන්නේ. ඉතින් නිර්වාණ සත්‍ය පිළිබඳව දැනුවත් වීම කියන එක සමහර උදවිය වෙලා ඒක තමයි යථා අවබෝධය කියලා රැවටිච්ච උදවිය ඉන්නවා. ඒ නිසා දැනුවත් වීම කියන්නේ එකක්. දැනුවත් වීම තිබිච්ච පමණට තමන්ගේ සිත නිවන් දකින්නේ නැහැ. සිත අවබෝධ වෙන්නේ නැහැ. සිත අවබෝධ වෙන්නට නම් පින්නතුනි ඒක ඒ ධර්මයේ සිත් කරා යොමු කරගෙන සචිත්ත පරියෝ දපනං කියන මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පරිදි සිත දමනය කිරීමේ වැඩපිළිවෙලක්, සිතෙහි තියෙන ලෝභ ద్వේෂ මෝහ උදුරා දැමීමේ වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕන. ඒ සෑම සිතක් එක්කම බැඳිලා තියෙන්නේ ලෝභය, ద్వේෂය, මෝහය. ලෝභ, ద్వේෂ, මෝහ කියන ඒවා උදුරා දැම්මොත් ඒ සියලු සංස්කාර උදුරා දැම්ම වෙනව පින්න තුනේ. ලෝභ ද්වේෂ මෝහ. මනුෂ්‍යයෙක්ගේ ලෝභ ද්වේෂ මෝහ පින්නතුනේ ඒ මනුෂ්‍යයටම හානි කරනවා. යකඩේම බැඳෙන මලකඩ යකඩේම විනාශ කරනවා. මිනිසා තුලම හටගන්නා ලෝභ ද්වේෂ මෝහ මිනිසාම විනාශ කරනවා. ගහේම හැදෙන පිළිල ගහ ඒ ගහ විනාශ කරනවා. ඒ වගේම මිනිස් සිතේම හටගන්නා ලෝභ ද්වේෂ මෝහ ඒ මනුෂ්‍යාව විනාශ කරනවා. ඒ විතරක් නෙමෙයි මනුස්ස ශරීරයේ පිළිලයක් හැදුනත් පිළිකාවක් හැදුනත් ඒත් ඒ මනුෂ්‍යයාගෙම තියෙන ශරීරයේ පෝෂණයෙන් වැඩිලා ඒ මනුෂ්‍යයාම විනාශ කරනවා. ඒක නේද වෙන්නේ? පෝෂණය ගන්න ගන්න එයත් බොහෝම වැඩෙනවා. එහෙමනම් පිළිතුරේ අප තුලින්ම පවතින අපේම ඡන්දයෙන් පවතින මේ ලෝභ ද්වේෂ මෝහ අපටම විනාශය අත්කර දෙන බව බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා. ලෝභ ද්වේෂ මෝහ අත්හරින්න ගොඩක් දෙනෙක් හිතන්නේ එහෙනම් ඊළඟට අපි අලෝභ අද්වේෂ අමෝහ වැඩිය යුතුයි කියලා. මම ඔබට සුවිශේෂී කාරණයක් හැටියට අද කියලා දෙනවා. ඒක වටහා ගන්න කාලයක් යාවි. ගොඩාක් දෙනෙකුට ඒක විමතියක් බවට පත් වේවි. ඒ වුණාට ඒකේ ලොකු ගැඹුරක් අරුතක් තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ අත්හරින්න. බුද්ධානුශාසනාව කියලා කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ වඩන්න කියන එක නෙමෙයි. මොකද්ද බුද්ධානුශාසනාව? අලෝභ අද්වේෂ අමෝහ ඒවත් අත්හරින්න. ඒවත් දුරු කරන්න. දැන් ඕක තේරෙන්නේ නැහැ. වැටහෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඉන්ද්‍රිය ගෝචර වෙන්න නම් මොනවා හරි දෙයක් අල්ලගන්න දෙන්න එපා. දැන් පින්නතුන්ට මම දේශනා කළා නම් ලෝභ ද්වේෂ මෝහ අත්හරින්න අලෝභ අද්වේෂ අමෝහ වඩන්න කිව්වනම් සාදු කියලා පිළිගන්නවා. මොකද අපිට එල්ලෙන්න අත්තක් දුන්නා. එල්ලෙන්න ලණුවක් දුන්නා. ඒ ලණුව එල්ලෙනවා. හරි එහෙනම් අපේ හාමුදුරුව කියන්න මං අලෝභය වැඩි කර ඇති කරගන්න මොකද කරන්න ඕන? අද්වේෂය මොකද? මෛත්‍රී භාවනාව කරන්න. දන් දෙන්න. මෝහය නැති කරගන්න ධර්මය අහන්න. දැන් ඉතින් ඔළුව පිරුණා වැඩ ගොඩකින්. හැබැයි අර ආකාරයෙන් කාරණයක් දේශනා කරාම තේරෙන්නේ. එතකොට සම්බුද්ධ වචනයක් නෙමෙයිනේ ඔය කිව්වේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ ධර්මයේ හදාරපු නැති අයට. ධර්මයේ හදාරලා තියෙනවා නම් ඒ පින්නතුන් කියවලා දැනගෙන ඇති. ලෝභෝ නිදානං කම්මානං සමුදයාය, අලෝභෝ නිදානං කම්මානං සමුදයාය, දෝසෝ නිදානං කම්මානං සමුදයාය, අදෝසෝ නිදානං කම්මානං සමුදයාය කියලා වශයෙන් දේශනා කරනවා. ලෝභ ද්වේෂ මෝහ විතරක් නෙමෙයි. ඒ ගාථාවේ තේරුම මොකද්ද? අලෝභ අද්වේෂ අමෝහ කර්මයක් ක්ෂය කරන්න කියලා තියෙනවා. ඉතින් මෙච්චර කාලයක් අපේ මේ නැනති බෞද්ධ ප්‍රජාව මොකද කළේ? ලෝභ ද්වේෂ මෝහ අයින් කළා, අලෝභ අද්වේෂ අමෝහ අල්ල ගත්තා. ඒ අල්ල ගැනීමෙන් අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මොනවද? සංස්කෘතිය වශයෙන් හැමතැනම වලාකුළු බැමී චෛත්‍ය හද හදා රංගටවල් ගහ වයසට යන්නයි තියෙන්නේ. ජාතියක් හැටියටත්
ජාතිය දවසෙන් දවස රින භාවයට පත් වෙනවා. මේ ඉන්න වයසක සෙට් එක 2030 40 වෙනාට පස්සේ මලාට පස්සේ ලංකාවේ මම හිතන ලස්ස 10ක් ඉතුරු වෙයිද දන්නේ නැහැ. මෙතන ඉන්න මේ වැඩිපුරම වයසක සෙට් එක 2030 40 අතර ඔක්කොම සෙත්ත පෝච්චීනේ නේද මාතේනේ, අනිවාර්යෙන් සෙත්ත පෝච්චී. ඊට පස්සේ ඉන්න මේ පුංචි කොළු ගැටව එක්කෙනෙක් දෙන්නේ තමයි ඉන්නේ දැන් මෙතන. ඉතින් ඒගොල්ලෝ තමයි අනාගතයට ඉන්නේ, ඒගොල්ලෝ ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි වැරදි වැඩක් කරනවා. ධර්මයේ රකින්නවා කියන්නේ මොකක්ද? බුද්ධ ශාසනය රකින්නවා කියන්නේ මොකක්ද? කියන එක තේරුම් කරගන්න නැතුව හැමෝම එකිනෙකාට ප්‍රෝඩාවෙන් ජීවත් වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. හාමුදුරුවොත් උඹල හිතුවක් ආරය උඹල හදන්න බෑ කියලා දේවාලයක් හරිදාගෙන ජීවත් වෙනවා. දායකයොත් හාමුදුරු වැඩන්නේ කියලා ඉවර වෙලා ඔහේ ඉන්නවා. දානෙට පාන්සුකට චාරිත්‍රෙට පොඩ්ඩක් තියාගන්නවා. ඒ ඇති හැමෝටම එකිනෙකාට වංචා කරගෙන වයසට ගිහිල්ලා මැරිලා යනවා. මෙච්චර වටින ජීවිතයක්, මෙච්චර වටින බුද්ධ ශාසනයක ප්‍රයෝජනයක් ගන්නේ නැතුව. ඒසම් පින්නතුනි ටිකක් නුවණ කල්පනා කරලා බලලා අරයාගේ මෙයාගේ වැරද්ද වැඩන්නේ. හාමුදුරු කෙනෙක් වුණා නම් එයා දායකයන්ගේ වැරදි හොයන්නත් ඕනේ. දායකයෝ වුණා නම් හාමුදුරුන්ගේ වැරදි හොයන්න ඕනත් නැහැ. බුද්ධානුශාසනාව තමන්ගේ වැරදි හොයන්න. එතකොට කවුරුත් ඒ දහම පිළිපදිනකොට, කවුරුත් තමන්ගේ වැරදි හොයාගෙන තමන්ගේ වැරදි වෙනකොට ලස්සන ලෝකයක් නිර්මාණය වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මුළු සමාජයේම පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙන එක. මොකද පාර්ලිමේන්තුව කියන්නේ? ඒ පැත්තෙන් කියන ඌට හොරා කියලා, ඌ කියන මූට හොරා කියලා, ඔච්චරයි. බලනකොට ඔක්කොම හොරු. ඉතින් මේ සමාජෙත් එහිමයි. අරයට වැරදි කියනෝ මෙයාට වැරදි කියනවා. ඒ නිසා බුදුහාමුදුරු මේ රැල්ල නතර කරන්න දීපු උපදේශය මොකද්ද? තමන් කළ නොකළ දේ පිළිබඳව, සිතූ නොසිතූ දේ පිළිබඳව, තමන්ගේ හරි වැරදි දේ පිළිබඳවම සොයන්න. අනිත් අයගේ දේවල් හොයන්න එපා. ගමන ප්‍රමාද වෙනවා. නිෂ්ඵලයි. එහෙමනම් මේ පින්නතුන් සීලු දෙනාම වෙන කෙනෙක්ගේ හරි වැරදි නෙමේ හොයන්නේ, තමන්ගෙම අඩුපාඩුව හරි වැරදි. මේ අරිහත් ඵල සමාධියන් උදා කරගන්න, සතර ආපායෙන් නිදහස් වුණු මගඵල නිවන් සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ධර්මය මොකක්ද කියලා කල්පනා කරලා බලන්න ඕන, හොයන්න ඕන. දැන් එතෙන්ට තමන්ගේ හිත හදාගන්න තියෙන හැමෝගෙම එතෙන්ට හිත හදාගන්න ඕන. අන්නේ වෙනි අඩුපාඩුකම් සියල්ලම නිවැරදි කරගෙන යන කෙනෙක්ම තමයි පින්නතුනේ අවසානයේ සත්‍ය අවබෝධ ලබන්නේ. හිතෙන් හැඩගැහෙනක පින්නතුනේ තව කෙනෙකුට පේන්නේ නැහැ ඒක. ඒක පේන්නේ තමන්ටමයි. තමන් හැඩගැහිලා නැද්ද ඒක පේන්නේ තමන්ට. තමන් හැඩගැහිලා නම් පේන්නේ තමන්ට. ඉතින් හිත හැඩගස්ස ගන්නේ නැතුව ඔය ඉඳලා පඬිතයා වගේ තව කෙනෙක් අවබෝධයට පත් වෙනකොට හිතනවා මේ මමයි ඇයි දෙන්නම එකටනේ භාවනාවට ආවේ, එයාට හම්බ වෙලා මට හම්බුන්නේ නැත්තේ මොකෝ කියලා හිතනවා. ඊළඟට තමන්ට නොතේරෙන නිසා ඒක බොරුවක් කියනවා, ඒක මුලාවක් කියනවා. ඒක තමයි ලෝකෙ හැටි පේනතුනේ. තමන්ට නොහැටෙන දේ, තමන්ට නොතේරෙන දේ චෝදනා කරනවා, නිග්‍රහ කරනවා. ඒ තමයි ලෝකෙ හැටි. ඒ මොහොතෙත් බලන්න ඕන පේනතුනේ තමන්ගේ සිත දිහාමයි. මම මේ දේ කරන්නේ ලෝභය මුල් කරගෙනද? මම මේ කරන්නේ ද්වේෂයේ මුල් කරගෙනද මම මේ දේ කරන්නේ මෝහයේ මුල් කරගෙනද කියලා බලන්න ඕන. බැලුවාම පින්නතුන්න ගොඩාක් තැන්වලදී තමන්ට මුණ ගැහෙනවා තමන් මේ කරන හැම විවේචනයක්ම ලෝභයේ මුල් කරගෙන ද්වේෂයේ මුල් කරගෙන මෝහයේ මුල් කරගෙන පදනම් කරගෙනම තමයි මේ කරන්නේ කියලා හිතෙනවා. ඇයි පින්නතුනේ අලෝභ අද්වේෂ අමෝහ කියන දේවලුත් අයින් කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ? ඔය අලෝභ අද්වේෂ අමෝහ කියනක වඩන්න තිබ්බේ නිගණ්ඨ ධර්මයේ. ඒගොල්ලෝ හරීම මෛත්‍රී සහගත පිරිසක් නේ. නිගණ්ඨය කියලා කියන්නේ පින්නතුනේ බෞද්ධ අර යහපත් බෞද්ධයටත් වඩා හොඳයි. ඒකට හේතුවයි ඔවුන් සම්පූර්ණයෙන්ම නිර්මාංශිකයි. ඒ කියන්නේ හොදිකන්නේත් නැහැ. සමහර අය ඉන්නවා මා කෑලි ගන්නෑ හොදිකනවනේ. ඒ වගේ ඒගොල්ලෝ හොදිකන්නේත් නැහැ. සම්පූර්ණ නිර්මාංශිකයි. අඩුම තරමේ ඒගොල්ලෝ සත්ව හංග වලින් හදපු බෑග් එකක්වත් පාවිච්චි කරන්නේ සත්ව හංග වලින් හදපු සරපු දෙයක්වත් ඒගොල්ලන්ගේ ඒ බිමකට දාගෙන ඉන්න දෙන්නෙත් නැහැ ඒගොල්ලෝ දාන්නෙත් නැහැ. පරම අවිහිංසාවාදී කූඹුවෙක්වත් පාගන්නේ නැහැ. අර කාරුණික බව කියන එක ගත්තාම ඉතාම ශ්‍රේෂ්ඨ චරිත. මම ඉන්දියාව වැඩම කරපු වෙලාවේ ඒගොල්ලන්ගේ පන්සල් කීපයකට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ පිළිම දැකලා තියෙනවා. ජේතවනාරාමේ කිට්ටුවක් තියෙනවා. ඒ නිගණ්ඨ ආරාමයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ වගේම ශරීර ලක්ෂණ තිබුණු කෙනෙක්. නමුත් අලෝභ අද්වේෂ අමෝහ ඒගොල්ලෝ වඩන්න කියලා දුන්නා. නමුත් බුදු කෙනෙක් දකිනවා අලෝභ අද්වේෂ අමෝහ වලින් සසර රැඳෙනවා කියලා. ඔයයන්ටත් ඒක අහුන්නේ නැද්ද? කොහෙ අහුවේ නැද්ද? අලෝභ අද්වේෂ අමෝහ කියන එක වැඩුවත් සසරට අහුවෙනවා. සසරෙන් නිදහස් වෙන්න ඕන. ඒ හැමදෙරනේ අලෝභ අද්වේෂ අමෝහ වැඩුවම සසරට අහු වෙන්නේ. බලන්න අලෝභ අද්වේෂ අමෝහ කියන එකත් ඔබ වඩන විදියට එතෙන්දි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා වැඩ කරනවද නැද්ද කියලා බලන්න. වැඩ කරනවා නේද? දැන් ස්වාමීන් වහන්සේ අලෝභ අද්වේෂ අමෝහත් ඉවත් කරන්න ලෝභ ද්වේෂ මෝහත් ඉවත් කරන්න කියලා දේශනා කරපු ගමන්ම මොකද වෙන්නේ? අර රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩ කරන්නේ නැතුව බ්ලොක් වෙලා යනවා. ඊට පස්සේ එන උත්තරේ මොකද්ද? තේරෙන්නේ නැහැ. ඇයි? බ්ලොක් වුණානේ. ඒ නිසා තමයි අපි දේශනා කරන්නේ නොතේරෙන ධර්මයේ ශ්‍රේෂ්ඨයි කියලා. නිවන් දකින්නවා නම් ওই කාරණේ හොඳටම ඇති කෙනෙකුට නිවන් දකින්න. රූප වේදනා සංඥා සංකාර විඥාන බ්ලොක් වුණා නම් නැති වුණා නම් නිරුද්ධ වුණා නම් එතන තේරෙන්නේ විදියක් නැහැ. එතන විඳින්න පුළුවන් කමක් නැහැ. එතන විඥානේ වැඩ කරන්නේ නැහැ. එතන සංඥා වැඩ කරන්නේ සංඛාර වැඩ කරන්නේ අපිට තේරෙන්නේ සම්පූර්ණයෙන්ම හිස් ස්වභාවයක්. හිස් ස්වභාවය කියන එක පින්නතුනේ දැනෙනවා මිසක් හඳුනාගන්නේ නැහැ. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒක මේ සම්මත වචන වලින් විග්‍රහ කරන්න බැරි තරම් සංකීර්ණ කාරණයක්. උපාදානයෙන් තොර හඳුනා ගැනීමක් ලෝකේ තියෙනවා කියලා කිව්වහම ඒක විද්‍යාත්මක නෑ. සාපේක්ෂවාදයට ගැලපෙන්නේ නෑ. උපාදානයකින් තොරව හඳුනා ගැනීමක්, විඳීමකින් තොරව හඳුනා ගැනීමක් තියෙනවා කියලා කිව්වොත් එහෙම ඒක හරි ප්‍රශ්නයක්. ඒ නිසා වෙන්නේ සම්බුද්ධ සමයේදී පවා භික්ෂූන් ප්‍රශ්න කරලා තියෙනවා, විඳීමක් නැත්තම් සැපක් වන්නේ කෙසේද, සැපක් නම් එහි නොවිඳින්නෙක් සිටින්නේ කෙසේද කියලා. නිර්වාණය සපනං එහි විඳින්නෙක් සිටිය යුතුමයි කියලා ගොඩක් දෙනෙක් කිව්වා. ඊට පස්සේ බේරෙන්න බැරි තැන සරියුත් මහරහතන් වහන්සේ කියලා දුන්නා, මෝග පුරුෂය නොවිඳින එකම තමයි සැපේ කියලා. නොවිඳින එකම තමයි සැපය, නොවිඳින එකම තමයි සැපය. විඳලා හඳුන ගන්න සැපයක් නෙවෙයි නොවිඳින එකමයි සැපය කියලා. දැන් නොවිඳ ඉන්නේ කොහොමද කියලා අපේ උදවිය හැඩ ගැහෙනවා, හැඩ ගැහෙනවා, හැඩ ගැහෙනවා. නමුත් ඒක වෙන්නේ නෑ වගේ. නොවිඳ ඉන්නේ කොහොමද කියලා හැඩ ගැහෙනවා, බලනවා. උපාදාන නොකර ඉන්නේ කොහොමද කියලා බලනවා. ඒකත් හරියට අර නිකම් බලලා ගල උඩ කැත ගලා වගේ. ඌ වටේම ගිහිල්ලා මේක වහගන්න try කරනවා, වැඩි හරියන්නේ නෑ නේද? ඉතින් ඒ වගේ අර මේ නොවිඳ ඉන්නේ කොහොමද කියලා බලනවා, උපාදාන නොකර ඉන්නේ කොහොමද කියලා බලනවා. ඇලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද බලනවා, ගැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා බලනවා. අමෝහයෙන් යුක්තව ඉන්නේ කොහොමද කියලා බලනවා. වැඩේ හරියන්නේ නැහැ. ඒක හරියට කාන්තාරයක දිය පොදක් හොයනවා වගේ. සොයල සොයන්නත් බැරි, නොසොය සොයා ගන්නත් බැරි දහමක් වේද ය නිර්වාණ සත්‍යයයි. සොයල සොයන්න බැරියයි. ඒ රූපයක්, වර්ණයක්, හැඩයක් නොමැති නිසා. හැඩයක් නැහැ, දිශාවක පවතින තනක් නැහැ. ඒ නිසා සොයල සොයා ගන්න පුළුවන්කම නෑ. ඉතින් අපි ඇත්තන්ට කොච්චර කිව්වත් මේක හරියට තේරුම් ගන්නේ නෑ. ඉන්ද්‍රියන් වලින්මයි බලන්න යන්නේ. ඒක ලොකු වැරද්දක්. ඉන්ද්‍රියන් වලින් නිවන හොයන්න බෑ. පහෙන් තොරවයි නිවන හොයන්ට ඕන. නොසය සොයන්නත් බෑ. මෙහි තියෙනා වූ ස්වභාවය පිළිබඳව දැනගන්නත් ඕන, අවබෝධ කරගන්නත් ඕන, විමර්ශනය කරන්නත් ඕන, ගවේෂණය කරන්නත් ඕන. උපතෝ කෝටික ප්‍රශ්නයක් මැද ගැටලුව ලිහා ගන්න කෙනා සාමකාමීව සත්‍ය අවබෝධ කරනවා. අනිත් සියලු දෙනාම ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයට යටත් ජීවත් වෙලා මැරිලා යනවා. ආයි මොකෙක් හරි ඉතින් සතෙක් වේවි. අපි හිතමුකෝ මේ නිර්වාණය කියන එක පදනම් වෙන්නේ ලබනාත්මයක උපදින නිසාමද? එහෙම නැත්තම් ඕන්නේ නැහැ නේද? සමහර ආගම් තියෙනවා එහෙම ලබනාත්මයක් නැහැ. කෙලින්ම මේ දර්ශනය තුලම කියලා දෙන්නේ. මේ එහෙම ලබනාත්මයක් නැහැ, ඒක බොරු. ඇත්තන්ට හැඟෙනවද ලබනාත්මයක් නැහැ, ඒක බොරු කියලා? ලංකාවේ ඉන්නේ එක්තරා දේශපාලන සංවිධානයක් ලේපාට. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? පව් කළත් පිං කළත් මොනව කරත් ලබනාත්මයක් නැහැ. ත්‍රස්තවාදී කණ්ඩායම් වල තියෙන ප්‍රධාන න්‍යායක් පින්නතුනේ. ලබනාත්මයක් තියනවා කිව්වොත්, පව් තියනවා, පින් තියනවා කියලා කිව්වොත් ත්‍රස්තවාදී වැඩවලට යොදව ගන්න බෑ කෙනෙක්ව. ඇයි බය වෙනවනේ? ඒතකොට ත්‍රස්තවාදී වැඩවලට ඕනම ම්ලේච්ඡ ක්‍රියාවක්ලියක් යොදවා ගැනීම සඳහා ඒ රතු අයියලා එහෙම දාගත්ත දෙයක් තමයි උපතක් නැහැ, කර්ම විපාකයක් නැහැ කියලා. ඉතින් ඒ අයියලා විශ්වවිද්‍යාල දරුවන්ගේ ඔළු විනාශ කරාට පස්සේ මේ සමාජය කොහොමද යහපත් සමාජයක් වෙන්නේ? ඒකට ඉතින් දේශපාලන රාජ්‍ය නායකයා වග කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් ඔබ ලබනාත්මයක් නැහැ කියලා විශ්වාසයක සිටියත් ඔබට සුවසේ ජීවත් වෙන්න පුළුවන්. සතුටෙන් සුවසේ ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ මොහොත ඔප්පු කරන්නම මේක සෑහෙන වෙලා යන නිසා කෙටියෙන් කිව්ව බුදුහාමුදුරු, "නෑ ඔබට ලබනාත්මයක් නැහැම කියලා ඔබ විශ්වාස කරගෙන ඉන්නවා නම් ඒත් මේ ධර්මයේ හොවත් ඔබට සුවසේ ජීවත් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට අනර්ථයක් නැතුව, අහිතක් නැතුව, තමන්ටත් හිත පිණිස කටයුතු කරන්න පුළුවන්." පින්නතුන කාල බීලා ඇඳලා පැලඳලා ජීවත් වෙන රටාවනේ ලෝකේ දියුණුව දේශපාලනය කියලා හිතන්නේ. ලෞතර බුදු කෙනෙක් පින්නතුනේ මේ අනන්ත විශ්වයේ මිනිසුන්ගේ සාමාන්‍ය ඥාණයට හසු නොවන්නා වූ කර්ම විෂය, සත්ව විෂය වැනි න්‍යායන් පිළිබඳව මහා බුද්ධ ඥානේ දැක බලා වදාරලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරු පමණක් නෙමෙයි මහා මහා ඍෂිවරු පවා මේවා පිළිබඳව ගවේෂණය කරලා තියෙනවා. තමන්ට මානසික සුවතාවයක් දැනෙන්නේ ලබනාත්මයක් තියනවා කියලා හිතුවොත්ද නැහැ කියලා හිතුවොත්ද? තමන්ට වැඩියෙන් හොඳ මනසට තියනවා කියලා හිතුවොත්ද නැහැ කියලා හිතුවොත්ද? ලබනාත්මයක් තියනවා කියලා හිතුවොත් මානසික සහනයක් ලැබෙනවා. නැහැ කියලා හිතුවොත්? ඒ පදනමේ ඉන්නවනම් මෙන්න මේ විශේ මෙන්න මේ කරුණවල පදනමේ ඉන්න මිනිස්සු ඉන්නවනේ දාශ්‍රය කරන්නත් එපා කියනවා. පුනර්භවයක් නැත. කරණෙහි කරන දෙහි විපාකයක් නැත කියලා මෙන්න මේ කරුණ දෙක විශ්වාස කරන කෙනෙක් ඉන්නවනම් ඔබේ මොනම ආගමක හරි යාළුවෙක් හරි මිත්‍රයෙක් හරි බෞද්ධ හරි අබෞද්ධ හරි ආශ්‍රය කරන්න එපා කියනවා. ඇයි? එයාට සිතන දෙයක් කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. තප්පරයක් යන්නේ හිත වෙනස් කරගන්න. එනිසා ලෝකේ සෑම ත්‍රස්තවාදී කණ්ඩායමක්ම මනසින් අයින් කරනවා පුනර්භවයයි කර්ම විපාකයයි. එහෙම එකක් නැහැ කියලා අයින් කරනවා. අයින් කළාට පස්සේ මෝඩයාව ඕන විදිහකට හැඩගස්ස ගන්න පුළුවන් බය නැතුව. මේ ලෝකේ නැහැ කියලා හිතුවත් තියෙනවා කියලා හිතුවත් මේ ලෝකේ යම් පවතින න්‍යායක් සත්‍යයක් තියෙනවා නම් ඒක ඒ විදිහටම පවතිනවා. ඉතින් එහෙනම් හරි ලේසියිනේ. පුනර්භවයක් නැහැ කියලා හිතුවාම එයාට නැති වෙනවා පුනර්භවය. තියෙනවා කියලා හිතුවාම ලැබෙනවා. වයසට යන්නේ නැහැ කියලා හිතුවාම වයසට යන්නේ නැහැ. වයසට යනවා කියලා හිතුවොත් තමයි වයසට යන්නේ. ඉර පායන්නේ නැහැ කියලා හිතුවොත් ඉර පායන්නේ නැහැ. ඉර බහින්නේ නැහැ කියලා හිතුවොත් ඉර බහින්නේ නැහැ. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේ. ඒ නිසා බුදුරජාණන් එහෙම මිනිස්සුන්ගේ සිතලු හැඟීම් කල්පනාවලට එහා ගිහිල්ලා මේ ලෝකේ තියෙන විද්‍යාවක් මේ ලෝකේ තියෙන යථාර්ථයක් මේ ලෝකේ තියෙන ලෝක සත්‍යයක් ඒක දේශනා කළා. මිනිස්යාගේ කර්ම විෂය කියලා කියන්නේ අති සංකීර්ණ දෙයක් වෙනතුනේ. මනුෂ්‍ය සිත කියලා කියන්නේ අති සංකීර්ණ එකක්. ඒ කොච්චර සංකීර්ණ බවද කියනවනම් බුදුරජාණන් වහන්සේ එක වචනයකින් දේශනා කරනවා නානත්ත කායා නානත්ත සංඥා කියලා. මිනිස්සුන්ගේ මුහුණු හැඩය වෙනස් වෙනවා වගේම එකිනෙකාට එකිනෙකාට කටහඬ වෙනස් වෙනවා වගේ එකිනෙකාගෙන් එකිනෙකාට මේ අත්ලේ රේඛා වෙනස් වෙනවා වගේ එකිනෙකාගෙන් එකිනෙකාට ඇහි හැඩය වෙනස් වෙනවා වගේ එකිනෙකාගෙන් එකිනෙකාට. දැන් ඔය තාක්ෂණය හදලා තින්නේ ඒ අදාළ කෙනාගේ මූණ ආවහම තමයි ඒක ඔන් වෙන්නේ. වෙන කෙනාගේ මූණට ඒක ඔන් වෙන්නේ නැහැ. ඊට පස්සේ වැඩ කරන තැන් වල තියෙන මොකද්ද පිංගමාක් එක අදාල කෙනාගේම ඇඟිල්ල තිබ්බහම තමයි ඒක උන් වෙන්නේ. ඒ කියන්නේ එකිනෙකාගේ එකිනෙකා වෙනස් වෙච්ච නිසා තමයි මේ තාක්ෂණය හරි ඒ ප්‍රයෝගී කරගෙන තියෙන්නේ. එතකොට මනසත් එහෙමයි. දැන් මෙතන ඉන්න සියලු දෙනාගේම මනස එක එක වර්ණ ගැන්වීම් වලින් හැඩ වලින් සමන්විත වෙලා තියෙන්නේ. එක එක හැඩයන් තියෙන්නේ. එක එක වර්ණ ස්වරූප තියෙන්නේ. එක එක සංවර්ධන තත්ත්වයන් තියෙන්නේ. ඉතින් මේ ලෝකේ තමන්ගේ හැඩේ තමයි හරි අනුන්ගේ හැඩේ වැරදි කියන පටන් ගත්තොත් මුළු ලෝකෙම එකම කාලගෝට්ටියක් වෙනවා. මොකද දෙන්නෙක්ගේ වර්ණ හැඩය එක්කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. අඩුම තරමේ නෝනා මහත්තයාගේ වර්ණ හැඩයවත් ගැලපෙන්නේ නැහැ. එකම පවුලේ නියුල්ලු වෙලා ඉපදුනත් ඒගොල්ලන්ගේ චිත්ත වර්ණ හැඩය එකට ගැලපෙන්නේ 100%. දැන් අපි උත්සාහ කරන්න වෙනතුනේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරන්න. සක්කාය දිට්ඨිය කියන එක නැති කරන්න. ඒකොට සක්කාය දිට්ඨිය දුරු කිරීම සඳහා යන්න සංයුත්ත නිකායේ 4 වෙනි කොටසේ සලායතන වගේ සඳහන් වෙන සක්කාය දිට්ටි පහන සූත්‍රය. සක්කාය දිට්ටි පහන සූත්‍රය. කොහොමද දේශනා කරලා තියෙන්නේ? කෙසේ දක්නාහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේදයි කියලා භික්ෂූන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මොන ආකාරයෙන් දකිනකොටද සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණය වෙන්නේ, දුරු වෙන්නේ කියලා? කොයි විදියට දැක්කොත්ද, කොයි විදියට බැලුවොත්ද කියලා අහනවා. මේ ටික හොඳට අහගන්න. නැත්තම් හැමතැනම දුවදුවා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්න විදිය අහනවා, කල්පනා කරනවා. අරහාමුදුරුවෝ හොඳයි, අරයා ගැඹුරුයි, මෙයා හොඳයි, අනම්මනම් කියනවා. නිකන් වැඩක් නැහැ නේ. මේක තේරුම් ගත්තාම වැඩි ඉවරයි. තව ෂුවර් නැත්තම් පොත අරගෙන කීප සැරයක් කියවන්න. එතකොට හරියයි. මෙන්න මේමයි දේශනා කරන්නේ. ඉතින් ඒක තමයි අපි හැමදාම උගන්වන්නේ. ඉතින් ඒක සිංහලෙන් කියලා දෙනකොට ඒක අපේ දෙයක් බවට පත් වෙලා තියෙනවා, මගේ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මට ආවේනිකෝ ස්වરૂපයකින් මට දේශනා කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා ඒ අවබෝධය නිසා. නමුත් පින්නතුන්ට තවත් තහවුරු වෙන්න, තවත් එහි විශ්වාසය ඇති කරගන්න මේකත් උපකාරක වෙනවා. මහන ඇස දුක් විසින් දක්නාහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. යම්කිසි භික්ෂුවක් ඇස දුකයි කියලා දකිනවා නම් එයාගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙනවා කියලා උන දේශනා කරනවා. ඒ වගේම රූපය දුකක් වශයෙන් දක්නාහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. චක්සු විඥාණය දුකක් වශයෙන් දක්නාහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. ඇස් පහස දුකක් වශයෙන් දක්නාහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වේ. සුඛ වූ දුක් වූ යම් වේදනාවක් උපදීද ඒ දුකක් වශයෙන් දක්නාහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ. දැන් එක ඉන්ද්‍රියක් ඔස්සේ අරගන්න මේ කරුණු සියල්ලම එක ඉන්ද්‍රියකින් පෙන්වනවා. ඇස, රූපය, චක්සු විඥාණය, ඒ වගේම සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා ඒ තුලින් හට ගන්නවා. ඒ සියල්ලම කොහොමද දකින්නේ? දුකක් වශයෙන් දක්නාහුගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ කියලා අනුශාසනාව ඔන්න ලැබුණා. ඔන්න ඔතන දැන් පොඩි පැටලවිල්ලකුත් තියෙනවා කට්ටියට, මේක බැලුවට නිවන් දකින්න බැරි. නෝක තමයි කියන්නේ පින්නතුනේ, ඒක දැක හඳුනාගත්ත ගුරුවරයෙක් ඕන කියලා. දැන් ප්ලේන් හදන විදි පොත්වල තියෙනවා. හදන්නකෝ බලන්න, යකඩ ගෑලි ටිකක් ගෙනල්ලා. පුළුවන් හදන්න? බෑ, ප්ලේන් හදන්න බෑ. කම්පියුටර් හදන විදි පොත්වල තියෙනවා. තිබුණයි කියලා අපිට හදන්න බෑ. දුරකථන හදන විදි පොත්වල තිබුණයි කියලා අපිට දුරකථන හදන්න බෑ. අන්න ඒ වගේ පින්නතුනි, නිවන් ධර්මයේ පිළිබඳව පොත්වල තිබුණයි කියලා නිවන් දකින්නත් බෑ. ඒ නිසා ගුරුවරයෙක් ඕන, උපදේශනයක් ඕන. එහෙනම් ඉතින් ඉස්කෝලේ පොත් ටික දුන්නා, ඉස්කෝලේ යන්න ඕනේ. විශ්වවිද්‍යාලේ පොත් ටික ගෙනාව, කේව්ව ලිව්වා. විශ්වවිද්‍යාලේ යන්න ඕනේ, ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නත් වෙනවා ඒ පොත් ආශ්‍රයෙන්නේ. ආ නහරි. දැන් මෙතන තියෙන ලොකුම පඩලවිල්ල මොකද්ද? ඒ ප්‍රශ්නෙකුත් නැහැ. ඒක ගැන තව ගොඩාක් විග්‍රහාත්මකව තේරුම් කරගන්න ඕන. රූපය කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරගන්න ඕන. චක්කු විඥානය කියන්නේ මොකද්ද කියලා තේරුම් කරගන්න ඕන. ඊට පස්සේ සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් වේදනාව ඇති වේදේ දුක් වශයෙන් දකින්නාවගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වේ කියන කාරණාත් අපි තේරුම් කරගන්න ඕන. එතෙන්දී අපිට සිත කියන එක මුල් වෙනවා. මෙතන පටලවාගත් ප්‍රධානම කාරණය දුක කියන දේ. ඔයත් දුක කොහොමද අඳුනගෙන තියෙන්නේ? දුක් වශයෙන් දැකිය යුතුයි කියලා කිව්වහම ඔයත්ගේ ඔළුවට එන්නේ මොකද්ද? දුක් වේදනාව, දුක් හැඟීම, දුක් සහගත භාවය. අරක මාත්මේකුත් දවසක් දේශකෙක් කියලා තිබ්බා, මේ ලෝකේ හොඳට කාලය ඇඳලා හිටලා ජීවත් වෙච්ච මිනිස්සුන්ට දුක දුක කියන එක දුන්න අය. ඈ දුක දුක කියන එක දුන්නයි ඊට පස්සේ ඉතින් මුන් කන්නේත් නෑ, අඳින්නෙත් නෑ, බොන්නෙත් නෑ, ජීවත් වෙන්නෙත් නෑ, ජීවිතේ කිසි දෙයක් නෑ කියලා කියන දුක දුක දුක. ඔව්, දුක පටලවා ගත්තා, අනිත්‍ය කියන එක පටලවා ගත්තා. ඊට පස්සේ අන්තෝ ජටා බහි ජටා වුණා මුළු සමාජෙම. මොකද්ද දුක කියන්නේ? අපේ සිංහල උදවිය නම් සිංහල භාෂාවෙන් කතා කරලා තියෙන්නේ දුක කියන්නේ දුක් දුක් සහගත බව, දුක් ලැබෙන බව, කායික මානසික දුක්, ඔන්න ඔහොම තමයි හිතාගෙන ඉන්නේ. ඉංග්‍රීසි භාෂාවේදී ඕක මේ ප්‍රොබ්ලම් කියලා දාගෙන තියෙනවා. දුක කියන්නේ මේ ප්‍රශ්නයක් කියන එක. පොඩක් අර දුක කියන වේදනාවට වඩා පොඩක් ඉහලින් ඒක ටිකක් අර්ථ ගැන්විලා තියෙනවා. ප්‍රශ්නයක්, ගැටලුවක් කියන එක. ප්‍රශ්නයක් ගැටලුවක් ඒ මොකක්වත් නෙමෙයි. දුක්ඛ වේදනාවකුත් නෙමෙයි. දුක කියන්නේ දුක් වශයෙන් දකින්නවා කියන්නේ මෙන්න මේකයි ඒකේ තේරුම පෙන්නුතුනේ. දැන් පාර දිගේ ඔබ ඇවිදගෙන යනවා. මම උදාහරණයක් අතුර කියලා දෙන්න, මේක හොඳට අහලා තේරුම් ගන්න නැත්තම් මොලේ හැදෙන්නේ නැහැ. පාරේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට කටුවිත්තක් තියෙනවා. ලොකු කටුවත්තක් තියෙනවා. දැන් ඔබ මේ කටුවත්ත උඩින් කකුල තියනවද? කටුවත්ත උඩින් පැනලා හරි මග ඇරලා හරි යනවද? දැක්කොත් ඔව් පාගන්නේ නැහැ, මග ඇරලා යනවා. එහෙම නැත්තම් උඩින් පැනලා යනවා. ඇයි ගියේ? ඒක උඩින් තිබ්බොත් Taman දුකට පත් වෙනවා නිසා. තේරුණා නේද? දුකට පත් වෙන නිසා තමයි ඔබ ඒක මග ඇරලා ගියේ. අන්න ඒකයි පින්නතුනේ අර්ථය. දුක කියන එකේ අර්ථය අන්න ඒක. තාම ආවේ නැද්ද ඔළුවට? මහා හෙලක් තියෙනවා පල්ලෙහාට. කන්දක නැගලා හෙලක් තියෙනවා. ඔබ කන්දේ හෙල අයින්ට යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? එකෙන් වැටෙයි කියලා, ලිස්සල යයි කියලා. එහෙම වුණාම ශාරීරිකව දුකකටත් මරණයකටත් මුහුණ පාන්න වෙනවා. එතකොට මොකද කියන්නේ? දුකයි කියන එකේ අර්ථය මොකද්ද? අර හෙලේ අයිනට යන්නේ නැහැ. ඒ ස්පර්ශ කරන්නේ නැහැ. එයයි දුකේ අර්ථය. දැන් දුකයි දුකයි කියන්නේ අර අපි හිතාගෙන හිටපු දෙයටද? නෑනේ. බුදුරජාණන් වහන්සේ තන්න ඒ වගේ උතුම් අර්ථයක් තමයි අපිට ලබා දුන්නේ. අපේ උදවිය ස්පර්ශ කළා හඳුනා ගන්න දුකක් දුකයි කියලා කියන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ස්පර්ශයෙන් වැළකීම දුක නම් ඒකෙන් වැළකෙන්න ඕන. සර්පෙක් ඉන්නවා, අපි ඉක්මනින් ඈත් වෙනවා. ඒතකොට දුකයි කියන අර්ථය මොකද්ද? වෙන්වීම, ඈත්වීම, අබිනික්කමනය කිරීම. එතනින් වහම ඉවත් වීම. එතකොට බලන්න වෙනතුනේ රූපයට ඇලෙන්නේ නැතුව, ඇසට ඇලෙන්නේ නැතුව, චක්කු විඥාණයට ඇලෙන්නේ නැතුව, සුඛ දුක්ඛ උපේක්ෂාවන් වලට ඇලෙන්නේ නැතුව. මේක ගන්නෝ ඉන්ද්‍රියන් 6ටම. සඩායතන වලට ඇලෙන්නේ නැතුව. ලෝකෝත්තර සමාධිය පුරුදු කරන්නගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වේ. දැන් ඉන්න බලන් පිනතුන් ටික වෙලාවක්. ඇස කන නාසය දිව ශරීරය මන කියන එකට නොඇලී සිටින්න. ඒ වගේම ඒවට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතිවිලි වලට නොඇලී සිටින්න. ඒවයින් හටගන්නා වූ සුඛ දුක්ඛ උපේක්ෂාවන් වලට නොඇලී නොබැඳී සිටින්න. හොඳයි සාමු. ඔබයි කිව් විදියටම හරියටම හිටියද? ඒ කියපු විදියටම සංඥාංශයේ උපදේශ දිනන විදියටමද හිටියේ? හරියටම අනුගත වුණාද? මොකද උත්තරේ? උත්තරේ නෑ. ඉතින් ඒ නිසා අර කල්‍යාණ මිත්‍රත්වයේ සද්ධර්මය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම පටිපත්ති. මෙන්න මේ හතරම මනාකොටම යෙදිච්ච තැන තමයි අපේ මේ නිර්වාණේ පාස්වර්ඩ් එක ඔන් වෙන්නේ. කල්‍යාණ මිත්‍රත්වය කියන්නේ නිවන් දැකපු කෙනෙක් වෙන්න ඕන. නිවන් ධර්මය අවබෝධ වෙච්ච කෙනෙක් වෙන්න ඕන. මේ නිකන් කයිවාරු ගහන කෙනෙක් හරියන්නේ නැහැ ලෝකෙට. පොත් බලාගෙන මොනවා හරි කිව්වහම තේරෙන්නේ නැත්නම් පොතේ තියෙනවා කියලා පැනලා දුවනවා. ඒක විද්‍යාත්මක වෙන්නත් ඕන නැහැ, යථාර්ථ වෙන්න ඕනත් නැහැ, ගැළපෙන්න ඕනත් නැහැ. පොතේ තියෙනවා ඊට එහා තර්ක කරන්න එපා. ඒක ගොඩාක් ආගම් මෙහිමයි. ත්‍රස්තවාදී ආගම් ක්‍රියාත්මක වෙන්නෙත් එහෙමයි. පොතේ තියෙනවා ඊට එහා කතා කරන්න එපා. කවදා කරුව බෙල්ල ගහනවා කියලා කියනවා. ඒක නෙමෙයි. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයේ ඕන ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් යාපොත නෙමෙයි හිත මුල් කරගෙන බණ කියන කෙනෙක්. බුදුහාමුදුරුවෝ මොන පොත මුල් කරගෙනද බණ කිව්වේ? බුදුහාමුදුරුවෝ ඉන්න කාල ත්‍රිපිටකයේ තිබ්බද? ඒ තිබ්බේ නැහනේ. එතකොට බුදුහාමුදුරුව පොත නෙමෙයි මුල් කරගෙන ධර්මයේ දේශනා කරේ හිත මුල් කරගෙන. ඔය ඕන කෙනකින් අහන්න ඒ වගේ තර්ක ඉදිරිපත් කරන අයගේ බුදුහාමුදුරුව මොන පොතෙන්ද බණ කිව්වේ කියලා. පොත නෙමෙයි හිත, ජීවිත පොත. බුදුරජාණන් වහන්සේ හිත මුල් කරගෙන ධර්මයේ දේශනා කළා. එතකොට කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කර කරුණ වටහා ගැනීම. නැත්තම් ප්‍රායෝගික කරන්න බෑනේ. කල්‍යාණ මිත්‍රත්වේ නැත්තම් සද්ධර්මයේ නෑ. සද්ධර්මයේ නැත්තම් විදර්ශනාවක් නෑ. විදර්ශනාවක් නැත්තම් විදර්ශනා තුළින් අවබෝධ වෙන සත්‍යයක් නොවේ නම් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය නෑ. බලන්න එකට එක එකට එක එකට එක ගැළපීලා යන විදිය. මොනවා හරි භාවනා කළාට, මොනවා හරි බණ ඇහුවට, මොනවා හරි විදර්ශනා කළාට, මොනවා හරි ප්‍රතිපත්ති පිරුවට නිවන් දකින්න බෑ. අනේ අපි ප්‍රතිපත්ති පුරුණවා 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 නෑ. අවසානේ නිවන් දක්වන්න වෙන්නේ තමා තුළින් නෙමෙයි, සහතික දීලා. ඔව් දැන් ඔයා දැන් තෝහා ඒත් ඇති නේද මෙච්චර කල් මහන්සි වෙච්ච එකේ එහෙමවක්වත් කිව්වේක ලොකු දෙයක් කියලා. තේරුණා නේද? මෙහෙම වැඩක් නැහැනේ. තමන්ගේ හිත තුලින් තමන්ට දැනෙන්න ඕන ගුණධර්ම. කවුරුවත් සෝහන් කිව්වත් අරිහත් කිව්වත් වැඩක් වෙන්නේ නෑ. තමා තුළින් තමන්ට දැනෙන්න ඕන. තමා තුළින් තමන්ට දැනෙන්න ඕන. දැන් බලන්න පිරිතුන් මේ ධර්ම කරුණ ප්‍රායෝගික නොකරපු අවස්ථාව මොකද්ද කියලා. එයින් හටගන්නා වූ චක්කු විඥානෙහි නොහැලෙන්න, සෝත විඥානෙහි නොහැලෙන්න, දුකක් වශයෙන් දකින්න. දුකක් වශයෙන් දකින්නවා කියලා කියන්නේ කටුවිට දුකක්. දුක වශයෙන් දකින්න එකේ ප්‍රතිඵලය මොකද්ද? එය ස්පර්ශ කරන්නේ. ඒක උඩින් කාකුල තියන්නේ නැහැ. අන්න ඒකයි අර්ථය. එතකොට විඥාන උපාදානය කරන්නේ නෑ. මේ සංඥා උපාදාන කරන්නේ, සංකාර උපාදාන කරන්නේ, විඥාන උපාදාන කරන්නේ. මොකද ඒවා කටු ඉති. ඒක උඩින් කකුල තිබ්බොත් මහත් වේදනාවකට පත් වෙනවාමයි කියලා තේරුම් අරගෙන. ඇත්තට මේක එහෙමද? ඒක එහෙම නෙමෙයි කියලා හැඟෙන අය ඇති. ජීවිතේ තදින් දුක දැනෙච්ච නැති අය. ජීවිතේ දැඩි කම්පනවලට පත්වෙච්ච අයට තේරෙනව මේවා, මේ සිත් හැම එකක්ම මහා දුකක් කියලා. ගොඩක් අයට ඔය නිවන් දකින්න හිතේට ළඟමයි නැති වුණාම, තමන් ගොඩක් ආදරය කරපු සතා නැති වුණාම, ගොඩක් ආදරය කරපු දේ නැති වුණාම නේද? ආන් එතකොට තමයි බලවත් වාර පටාචාරට වගේ සංසාරයක කලගිරෙන්නේ. එහෙම නැත්තම් හිත හරි ආඩම්බරෙන් ඉන්නේ නේ. හිත හරි ආඩම්බරෙන් ඉන්නවා මට මොනවද අඩු? මගේ ආදරණීයන් මා ළඟ සිටිනවා, මට ධනෙ තිබෙනවා, මට ගව මහේසාදිය තිබෙනවා, මට බලතල නිලතල තියෙන අය අඳුරනවා කියනවා, පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති කියන වගේ ඒ බාල සිතිවිල්ලෙන් තමන් උද්ධාමයට පත් වෙලා ඉන්නවා. මිනිස්සු සැප විඳින්න කියලා ගන්න සංඥාවල් මිනිස්සු පීඩාවට පමුණවනවා. මේ ලෝකේ මේ පින්නතුනේ එළියට බහැලා බැලුවහම කුරුමිනියෝ වගේ එහෙ මෙහෙ දුවනවා දුවනවා දුවනවා, කඩිගුලක් ඇවිස්සුනා වගේ. එම් පේන්නේද වින්නතුන්ට? එහෙම පේන්නේ නැහැ. මේ මිනිස්සු මොකට දුවනවද, කොහෙ දුවනවද කියලා හිතා ගන්න බෑ. බලන්න මනසක් කරන වැඩ ටිකක්. සැනසීම කොහෙද තියෙන්නේ, ආහාරයක් කොහෙද තියෙන්නේ කියලා හොයන කූඹුවෙක් වගේ. මිනිසුන් සොයන දිශාවේ, මිනිසුන් සොයන ආකාරයට ඒක සොයාගන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ සොයපු ආකාරයට මේක සොයාගන්න ඕන. දැන් අපි විඥානයේ දුකක් වශයෙන් දකිනින් ඉන්න කියලා කිව්වහම මොකද අපි කරේ? විඥානයම අල්ලගෙන යම් කිසි ක්‍රමවේදයක් හැදුවා ඒක දුකක් වශයෙන් දකින්න. රූපේ දුකක් වශයෙන් දකින්න කියලා කිව්වහම ඒක තේරෙන්නේ නැහැ. රූපේම කඩලා බිඳලා පිළිකුල් කරලා මොනවා හරි කරලා දුකක් වශයෙන් දකින්න බලනවා. ඇස කියපු ගමන් අපිට මොකද මතක් වුනේ? ඔය නාහේ දෙපැත්තේ තියෙන ගෙඩි දෙක. වෙන වෙන විඥානෙට වෙන මොකක්වත් දෙන්නේ නැහැ නේ. ඇස කියන්නේ නාහේ දෙපැත්තේ තියෙන ගෙඩි දෙක. මලමිනියට ඇස් නැහැ. ඇයි නැත්තේ ඇස්? එම්බම් එකේ ඇයින් ගන්නවා. එතකොට ඇහක් නැහැ. ඇස කියලා කියන්නේ පෙනීමේ ගුණයට මිසක් ඇස් කොපුළු ගෙඩි දෙකට නොවේ. දැන් මේව තුනක් වශයෙන් වෙන් කර දේශනා කළත් එකක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? තුනක් වශයෙන් වෙන් කළා. දැන් රූපය, ඇස, චක්කු විඥාණය, එයින් හටගන්නා වූ සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් වේදනා වශයෙන් වෙන් කරලා අපි හතරක් වශයෙන් විග්‍රහ කළත් ඒවා එකක් නැත්තම් එකක් වැඩ කරන්නේ, එකක් නැත්තම් එකක් වැඩ කරන්නේ, එකක් නැත්තම් එකක් වැඩ කරන්නේ. ඒ රූප නැත්තම් ඇහ නැත්තම් චක්කු විඥානය එන්නේ, චක්කු විඥානය නැත්තම් සුඛ දුක්ඛ උපේක්ෂා නැහැ. මේ මනසින් ඉවත් වෙන්න කියලා කොච්චර අනුශාසනා කළත් මේ සත්වයා නැවත නැවත මනසටම වැටෙනවා. නැවත නැවත ලෝකයටම වැටෙනවා. නැවත නැවත මේ ලෝකයම උපාදාන කරගන්නවා. මේක බින්නතුණි අර බින්කුණ්ඩ හදන උගුල වගේ. බින්කුණ්ඩු දකලා තියෙනවද? ඔය වැලි එහෙම තියෙන, වැලි පොළොවල් එහෙම තියෙන, සියුම් වැලි පොළොවල් එහෙම තියෙන, ඉස්සර ගෙවල් වල දැන් නැහැනේ ගොඩක්. ඉතින් මේ ඒ තැන්වල පොඩි වැල්ලේ අර මේ මෙහෙම රවුමක් හදනවා. එයාට කියනවා බින්කුණ්ඩා. බීම කනින නිසා බින්කුණ්ඩා. ඒ බින්කුණ්ඩා හදන්නේ නිකම් විනෝදෙට හදන එකක් නෙමෙයි. එයාගේ උගුලක් ඒක. කියන්නේ යාට සතුන් කූඹින්නේ ම ආහාරයට ගන්න හදා ගන්න මකුළු මකුළු වගේ, මකුළු දැල වගේ. එයාත් වෙන කොහෙවත් යන්නේ නැහැ. දැලක් කියලා ගත්තා ඇවිල්ලා හැපි අංකෝ මම බලා ගන්නම් කියලා ඉන්නවා අර නේද අර වෙරළට ගිහිල්ලා මාළු දැලක් කියලා ඉන්නවා වගේම මෙයාත් දැලක් කියලාගෙන ඉන්නවා බින්කුණ්ඩත් ඒ උගුල හදාගෙන එයා එතෙන්ට වෙලා ඉන්නවා කවුරු හරි කෙනෙක් වැටුනොත් ඒක හදලා තියෙන්නේ හරිම පුදුම විද්‍යාත්මක ක්‍රමවේදයකට හදලා තියෙන්නේ හරිම මේ ආනතියකට ඒකේ නගින්න යගින්න පල්ලේට කඩාගෙන වැටෙනවා මනුස්ස සිතත් එහෙමයි. එතර වෙන්න හදන හදනෙහි නැවත නැවතම කඩාගෙන වැටෙනවා මේ මායාවේ උගුලටම. තත්‍ර තත්‍රා විනන්දේ නැවත 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 බැඳෙනවා. ගොඩ වෙන්න හදන හදනෙහි ඉන්ද්‍රියන් වලට මායි වැටෙනවා. ඒක දැනෙන්නේ නැද්ද ඔය ඇත්තන්ට? ඒක දැනෙන්නේ නැද්ද? නැවත 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 වැටෙනවා. එතකොට අර කොහොල්ල ගුලි ඇලුණු නිලමැස්සගෙත් කියලා දෙන්නේ එහෙමයි. එයා ගැලවෙන්න හදන හදනෙහි නැවත නැවත ඇලෙනවා. ඒ නිසා මේ ලෝකයාට සිද්ධ වෙන දෙයක් තමයි ගැලවෙන්න හදන හදෙහි නැවත නැවත ගැලවෙනවා. ඉතින් කලාතුරකින් අර බින්කුඩු උගුලකින් ගැලවිලා යන කුහුඹුවෙක් ඉන්නවා. කලාතුරකින් පින්නතුණේ කොහොල්ල ගුලියක ඇලිච්ච මැස්සෙක් සමනලේ පොඩි කෘමියෙක් ගැලවිලා යන වෙලාවල් තියෙනවා. ආන් ඒ වගේ කියනවා මේ සංසාරයෙන් ගැලවෙන දුර්ලභ ආජා අනීය සත්වයෝ. ආජානීය පුරුෂයෝ ඒ වගේ පින්නතුනේ හරිම දුර්ලභ පිරිසක්. ඒසක් කොතනක හරි මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ඉන්නවා නම් එයාගේ මනස මහා පුදුම ශ්‍රේෂ්ඨයි මොන කෙනා ළඟ වුණත්. ඒ ශ්‍රේෂ්ඨත්වය නිසා තමයි එයා ඒකින් ගැලවුණේ. දුර්ලභයි දුර්ලභයි බලන්න පින්තුනේ මේ විශ්වයේ මොන තරම් ජනගහනයක් ඉන්නවද? කෝටි 7-800ක් ඉන්නවා. ඒකෙන් ලෞතර බුදුහාමුදුරන් පසක පිහිටවන්නේ වඳින්න ඉන්නේ කෝටි කීයයිද? ඒ ඉන්න පිරිසෙකින් උදාරතර ධර්මයක් හදාරන්නේ කී දෙනාද? ඒ උදාරතර ධර්මයකින් අවබෝධ වෙන්නේ පින්තුනේ කීයෙන් කී දෙනාද? ඒක අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන්න හැකියාවක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ඉතින් බින්නතුනි මම ඊට වඩා සෑහෙන ආඩම්බර වෙන්න ඕන. මම මේ ආඩම්බර නොවි හිටියට මොකද හේතුව? මේ ඔක්කොම මගේ ළඟ තියෙනවනේ. ඒ ඔක්කොම මා සතුව තියෙනවා. මම මේ තාම ආඩම්බරුන් නැතුව ඉන්නවා. අලියාගේ ලොකු අලියා දන්නේ නැහැ වගේ මම මගේ දේවල් පිළිබඳව මං ගණන් හදන්නේ නැහැ. සමහර මිනිස්සු නැතුවත් ගණන් හදා ගන්නවා. මං තිවිලක් ගණන් හදා ගන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක මට හොඳයි. ඉතින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. නිකන් ඔළුව උඩ තියාගෙන ඉන්න දුනේ. ඒ නිසා Tamanටත් ඒ වගේ උදානයක් වයන්න පුළුවන් නම් අපිටත් පින්නතුන්ටත් වඩා සතුටු වෙන්න පුළුවන්. මම බෞද්ධ වුණා. මම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ගවේෂණය කළා. මම ප්‍රඥා සම්පයුක්තව සද්ධා සම්පයුක්තව මම ධර්මයේ විමසන යෝගාවචරයේ මම මේකේ යම් දුරක් ගියපු කෙනෙක්. ඒ ප්‍රමණයෙන් සතුටු වෙන්න පුළුවන්. ඒකත් මොන තරම් දුර්ලභයිද? බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ නැති ලෝකයක එනිසා ඉක්මනින් නිවන් දකින්න ඉන්දුනීසියාවට වෙලා තියෙන මොකද්ද අද? බුද්ධ රූප ටික විතරයි තියෙන්නේ. මොනම බෞද්ධයෙක්වත් මොනම දහමක්වත් නැහැ. මාලදිවයිනට මොකද වෙලා තියෙන්නේ? ඒවා කෞතුකාගාරවල තියෙන බුද්ධ රූප පිළිම විතරයි. ඒකේ මොනම බෞද්ධයෙක්වත් මොනම ඇදහිල්ලක්වත් නැහැ. ඇෆ්ගනිස්තාන් කියලා කියන්නේ ඒ වගේ බුදු පිළිම නිර්මාණය වෙන්නේ, ඒ වගේ ගල් කුටි නිර්මාණය වෙන්නේ. රහතන් වහන්සේලා බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ලක්ෂ කෝටි සංඛ්‍යාතව ඉඳලා තියෙනවා. දැන් ඒවා මොකවත් නැහැ. ඔය තියෙන පකිස්තානය වගේ රට මේ ඒ කාලේ බුද්ධ කාලයේදී තිබුණු ඔය තක්ෂිලා වැහැටියට සලකපු ඒ ප්‍රදේශ එකක්වත් දැන් ඒව නැහැ. ඔබ හිතන ලංකාවට එහෙම වෙන්නේ නැහැ කියලා? ලංකාවට වෙන්න වැඩි කාලයක් නැහැ පින්නතුනේ. මේ තරුණ පරපුර ඇස්පනා පිට දකින්නවා ඒක. ඊට පස්සේ අර යුදෙව්වන්ට වගේ එහෙ මෙහෙ දුව දුව ඉන්න වෙන්නේ. ඔය රටක්වත් නැතුව දුව දුව ඉන්න වෙනවා. එතකන් තමයි ඔය දායකයාගේ ඇද හොය හොයා, හාමුදුරුවන්ගේ ඇද හොය හොයා, කේලංගේ ගියා කොටෝ කොටෝ හැම එකාගේම කකුලෙන් ඇද ඇද අනුන්ගේ දියුණුවක් දැක්කොත් ඒකට ඉරිසියා කරලා ජීවත් වෙන්න හම්බෙන්නේ, ඒ ජොලියෙන් ජීවත් වෙන්න හම්බෙන්නේ ඔච්චරයි. ඒ නිසා උපරිම ජොලියෙන් ඒ කාලේ ජීවත් වෙන්න. තේරුණා නේද? ඒකට හේතුව මිනිසුන් සතුටෙන් ජීවත් වෙන්න බැරි බුදු දහම වර්ධවා ගත්ත නිසා. ඉගෙනගා දිහා සතුටෙන් බලන්න බෑ. ඇයි? සීලබ්බත පරමාස 1000ක් ඔළුවේ දාගත්තට පස්සේ කොහොමද මේ මිනිස්සු සතුටින් ජීවත් වෙන්නේ? සියඹල ගහෙන් අත්තක් කඩලා දතක් මදින හාමුදුරුවෝ දිහාත් වෛරයෙන් බලන්න පුරුදු වෙන මිනිස්සෙක් නිර්මාණය වෙනවනේ. තේරුණා නේද? මම මේක තරුණ කාලේම හරි ඉගෙන ගත්ත හැටි මෙන්නතුන මම කියලා තියෙනවා. දත්මිටි කකා හාමුදුරු කෙනෙකුට බනිනවා. මම ඇයි බනින්නේ? අර උන්වහන්සේ කරා වැරදි. මම හිතුවා මොකද්ද වැරද්ද? පන්සලේ ගහෙන් සියඹලාත්තක් කඩාගෙන හාමුදුරු දත් මදිනවා. ඉතින් හැමදාම දත් මදිනවනේ. උන්වහන්සේ බුලත් දිලා කන බුලත් කහට යන්න සියඹලාත්තෙන් දත් මදිනවා. අතු කඩන්න හොඳ නැහැ. ඉතින් ආගේ ගහේ අත්තක් කැඩුවා නම් තව ගමන් නැහැ. මගේ ගහේ අත්තක් කැඩුවා කියලා තරහ. පන්සලේ ගහේ අත්තෙන් කඩාගෙන පන්සලේ හාමුදුරු දත් මදින්න නෑ. ඒක අපි කඩලා පිළිගන්නන්න ඕන කප්පියම් කරලා. එතකොට හරි. ඉතින් ඕවට ඇරෙන්න සීලබ්බත පරාමාස කියන්නේ වෙන මොකක්වත් තියනවද? ඕව තමයි සීලබ්බත පරාමාස. මං එවෙලම හිතුවා මේ මිනිහා කියවපු එක පොතක් මන්නම් කියවන්න හොඳ නෑ කියලා. ඇයි එහෙම හිතුවේ? ඒ වෙනසේ කියවපු පොත් ටික මං කියවුවොත් එහෙම මේ මිනිස්සයා වගේම වෙනවා මමත්. ඒකයි. තේරුණා නේද? ඕකට තමයි සීලබ්බත පරමාංශ කියන්නේ. එකිනෙකා දිහා මොනම විදියකින්වත් මේ සාමකාමීව දකින්න බෑ. වෛර කරන්න කාරණාමයි තියෙන්නේ. මොනවා කළත් බුද්ධාගමට අනුව වැරද්දක් නොවන දෙයක් තියෙනවද? සේවය කළොත් ඒකත් වැරදි. සේවේනකොලොත් ඒතරදි. බන නොකිව්වොත් ඒතරදි. බන කිව්වා ඒතරදි. පන්තල් දියුණු නොකොලොත් ඒතරදි. දියුණු කළා ඒතරදි. හිමින් ගියෝ ඒතරදි. හයියෙන් ගියෝ මොකක් හරි එකට අල්ලන්න පුළුවන්. ඇයි මෙච්චර දේවල් කියවන්න පින්නතුනේ? ඔයත් ළඟ තියෙන සීලබ්බත පරාමාස අයින් කරගන්න. සීලබ්බත පරාමාස අයින් කරගන්න, නුවණ අවදි කරගන්න. නුවණ අවදි කරගන්න. නැත්තම් අර පදවල සංකල්පවල ඉඳගෙන ඒ හැඩයට ලෝකේ දකින්නවා. අනිත් ආගමිකයෝ කරන්නේත් ඒකනේ. ඒගොල්ලෝන්ගේ කියලා දිනු පදවලට අනුව ඒ හැඩයට ලෝකේ දකින්නෝ. දෙයියෙක් ඉන්නවා කිව්වොත් ඒ දෙයියගේ හැඩයට දකින්නෝ. පිළිවෙතක් එහෙම එකක් තියෙනවා කිව්වොත් ඒ පිළිවෙතට දකින්නෝ. දැන් අනිත් අයව දෙවියන් අතරට යවලා හරිය සන්තෝෂ වෙනවා. ඊට පස්සේ Tamanටත් දෙවියෝ අතරට යන්න සිද්ධ වුණාම කෑ ගහන විලාප දෙනවා. ඒක බුදුම කතාවනේ, සන්තෝෂයෙන් යන්න එපැයි. ඒ පැත්තෙන් 1500ක් දෙවියන් අතරට යවුවනම් මේ පැත්තෙන් 3-4000ක් යනකොට වැඩි සන්තෝෂ වෙන්න ඕන. අපිට මේ පොලියත් එක්කම හම්බෙලා තියෙනවා කියලා. බුදුහාමුදුරේ ඒකනේ කාලේ ඇහුවේ. සතුන් මරනකොට ඇහුවා ගිහිල්ලා මොකද ඔය කරන්නේ? අපේ ආගමේ කියලා තියෙනවා මේ මරණ. හා. එතකොට ඒ සත්තු දිව්‍ය ලෝක යනවා කිව්වා. මේ මරුවාට පස්සේ දිව්‍ය ලෝකයට යනවා ඒ සත්තු. දෙයයන් අතරට යනවා. හා. එතකොට ඔබේ ළමයි ඔබ දිව්‍ය ලෝක අතරට නොයන්නේ ඇයි? අපෝ බෑ. ඉතින් දිව්‍ය ලෝකේ සපනම් බයික්මනි ඵලයන්කෝ. අනුන් මරාගෙන මැරෙන්නේ නැතුව ඔය හැමෝටම දිව්‍ය ලෝකයේ 7-10ක් හම්බ වෙනවා නම් ඒ තනි තනියෙන් යන්න පුළුවන් නේ සිය කැමැත්තෙන්. නේද? අනුන්ට කරදරයක් වෙන්නේ නැතුව හිමින්සරේ තමන්ගේ කාමරේ ඉඳගෙන යන්න පුළුවන් නේ හැමෝටම. එහෙම යන්නේ ලෝකෙටම බෝම්බ දාලා තමයි මේ යකු යන්න හදන්නේ. තනියෙන් පළකෝ. එතකොට අපි සැනසෙලි ජීවත් වෙනවානේ. බලන්න මිනිස්සු මානසිකව අන්ධ කළාම මෝහාන්ධකාරයකට ඇදලා දැම්මට පස්සේ යාගේ මොලේ එතෙන්ට හැදුවට පස්සේ මනුස්සයට එකින් ගැලවෙන්න බැරි හැටි. පින්නතුනේ හිතන්න දෙන දහමක් බුදු දහම. ඔබේ චින්තන නිදහස දෙන දහමක් හැම විටම බුදු දහම. ලෝකේ මිත්‍යා දෘෂ්ටික ආගම් කියලා කියන්නේ හිතන්න දෙන්නේ නැහැ. පිළිගන්න, අදහන්න. පිලිගන්න, අදහන්න. එයින් එයා තර්ක කරන්නවත් එපා. තර්ක කරන්න එපා කියන්නේ හිතන්න එපා කියන එක. බුදුදහම තර්ක කරන්න. සංවාද කරන්න. අවිද්‍යාව තමයි වැසී තිබුණු තරමට ඒව බැබලීම තියෙන්නේ. විද්‍යාවේ බැබලීම තියෙන එක විවෘත වෙන තරමට. ඒ නිසා සද්ධර්මයේ මේ ප්‍රබෝධය තියෙන ඔබේ ගවේෂණයේ තරමට පින්නතුනේ. ඔබේ නිසා අතිශයින්ම සතුටු වෙන්න, අතිශයින්ම සතුටු වෙන්න අපිට ලැබුණු දහම දර්ශනය පිළිබඳව ඒකේ ප්‍රයෝජනය ඉක්මනින්ම ගන්න, තේන ප්‍රශ්නයක් අහන්න. බැනුම් අහන්න හරි ප්‍රශ්න අහන්න ඕන. එතකොට තමන් ඉන්න තැන තමන්ගේ දුර්වලතාවය හරි තමන්ට ඔප්පු වෙනවනේ. තේන්න නේද? බැනුම් අහන්න හරි බලාගෙන ප්‍රශ්න අහන්න ඕන. කමන්නෑ. ඉතින් බණින්න තියෙන දෙයකට හොඳ කියන්නත් බෑ, හොඳ කියන්න තියෙන දෙයකට බණින්නත් බෑ. තේරෙනා නේද? ඒක ඒක බණිනවා කියලා කියන්නේ එයා හැඩගස්සනවා. ඔය වගේ ප්‍රශ්න අහන්න එපා හරි කියලා කියන්නේ ඊට පස්සේ තමන් තේරුම් ගන්න ඕන තමන් අහන්න ඕන මොන වගේ ප්‍රශ්නද කියලා. හරි. බුදුරජාණන් වහන්සේගෙන් උම ප්‍රශ්න අහනකොට මේ බ්‍රාහ්මණය ඔය ප්‍රශ්නේ අහන්න ඕන ඔහොම නෙමෙයි මෙන්න මෙහෙම ඔය ප්‍රශ්නේ අහන්න ඕන කියලා බුදුහාමුදුරුවෝම ප්‍රශ්නේ ආන විදියෙන් අහනවා. අහලා ඒකටම උත්තරය දෙනවා. හරි ෂෝ. මම දැන් ඔයත් ළඟ තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බලන්න. නිරෝධය කර කළ හැකි පටිච්ච සමුප්පාදයක් නම් මේ භවයේදීම මේ ජීවිත කාලයේදීම ඒක අනිවාර්යයෙන්ම මේ ජීවිතේට මේ මොහොතේ සිතට සම්බන්ධ දෙයක්. එතකොට ඕවා වෙන වෙන ආත්ම ජාති පුනර්භවයන් වලට දාගෙන කරනවා නම් ඒක නිරෝධ කරන්න හම්බ වෙන්නේ නැහෙනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සිතක හට ගන්නා පටිච්ච සමුප්පාදය සමහර උදවිය ඒක කයක හට ගන්නා පටිච්ච සමුප්පාදය බවට පත් කරලා තියෙනවා. ඉතින් අර කයක හට ගන්නා පටිච්ච සමුප්පාදය නෙමෙයි අපිට වැදගත්. මේවන් දකිනවා නම් සිතක හට ගන්නා පටිච්ච සමුප්පාදය ඒක නිරෝධ කරගන්නයි තියෙන්නේ. ඒ නිසා අපි සිතක හට ගන්නා එක නිවන් දකින්න ඕන කෙනා ගන්නට. ගොඩාක් ආකාරයන් වලින් දේශනා කළාට දැන් අපි අද දේශනා කරපු මේ කතාව ඇතුළේ තියෙන්නේ පටිච්චසමුප්පාදයමයි. අපේ උදවියගේ ලොකු මේ ඔළුවේ අවුලක් තමයි මේවා මේ වෙන වෙනම ධර්ම කියලා හිතන එක. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ එකක්, පටිච්චසමුප්පාදේ තව එකක්, චතුරාර්ය සත්‍ය කියන්නේ තව එකක්, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ තව එකක්, ලෝභ දේශ මොහ දුරු කිරීම තව එකක් වගේ උහුම දැනුණට මම දකින්නේ එකම gediya ඇතුලේ තියෙන ඇට ටිකක් වගේ. දැන් දෙලුම් gediyaක් ගමුකෝ. දෙලුම් gediyේ ඔක පොත්තක් තිබ්බට, ලෙල්ලක් තිබ්බට, සිවියක් තිබ්බට, ඔක ඇට තිබ්බට, ඇට වෙන වෙනම තිබ්බට එකට ගත්තල්හි මොකද්ද කියන්න තියෙන්නේ? එකම gediyaක්. මන් දන්නේ මට තේරෙන අන්දමට මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ මේ සමස්තයම එකම ස්වභාවයක් තියෙන. සමස්තයම එකක්. දැන් බුදුහාමුදුරුවෝත් ඒක එසේ දේශනා කළ නැත්තේ නෑ. සද්ධර්මයේ කොහින් රහ බැලුවත් මහා සාගරයේ කොතනින් රස බැලුවත් ලුණු රස වගේ නිර්වාණ රසය තියෙනවා කියලා දේශනා කළා. එතකොට ඒ හැම එකකින්ම නිවන් දකින්න හැකියාව තියෙනවා. මොන තොටුපළින් බැස්සත් කොතනින් මේ සද්ධර්මයේ රසය තේරුම් කරගත්තත් නිවන් දකින්න හැකියාව තියෙනවා. මේ හරෙන් මෙහෙන් රවුම් ගහන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ගාලෙම උදිනුත් නාන්න ඕනේ, යාපනෙත් නහන්න ඕනේ, නිලාවෙලිත් නාන්න ඕනේ, එහෙම එකක් නැහැ. තේරුණානේ? එනිසා අපි මොනම කාරණයක් ඔස්සේ හරි ධර්මය උපදවා ගැනීම තමයි වැදගත් වෙන්නේ. දැන් පටිච්ච සමුප්පාදය දන්නේම නැති කෙනෙක් නිවන් දකින්න පුළුවන්. පටිච්ච සමුප්පාදය දන්නේ නිවන් දකින්නවා. ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නිවන් දකින්නවා. දැන ගැනීම කියන්නේ එකක්, ඒවා තමා තුළ වැඩිම ප්‍රායෝගික වීම කියන්නේ තවත් එකක්. ඒවට නම් දන්නේ ඒකට නම දන්නේ නැති වුණාට තමන් ඒ ಗುಣධර්ම පිරීලා තියෙනවා. ඒකට උත්තරේ ඇති නේනේ. හරි, ඊළඟට තව මොනවද? තව මොනව හරි කියන්න පුළුවන්ද? නැත්තම් ඔබට අවස්ථාවක් නොලැබුණා කියලා සංවේගයක් ඇති වෙනවනේ. ඒක නිසා Tamanට අහන්න අවස්ථාවක් ලබා දුන්නාම ටක් ගාලා අහන්න මොන මොනවා හරි. දැන් අද කෙටියෙන් ඒකට උපදේශයක් ලැබිලා එවැනි ප්‍රශ්නයක් බරපතලව තියෙනවා කියලා දැනුනොත් අපි ඒක දේශනාවක් මුල් කරගෙන විග්‍රහ කරලා දෙනවා. දැන් අපි විනාඩි කීපයක් තියලානේ ප්‍රශ්න අහන්න කියන්නේ. එතකොට අපිට මුළු මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්න බෑ. මම ඒ වෙන දේවල් කරන්නේ නැහැ. දැන් මට ගුවන් විදුලියේ දවසක් දීලා පස්සපච්චයා වේදනාව පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා උපාතකම්ම කෙනෙකුට තිබිච්ච ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ හොක වෙන්නේ ඉතින් මම කෝල් කරලා ඇහුවා. මට නිවේදකයා මෙහෙම කරලා කිව්වා මම මොකද්ද? දෙකයි තියෙන විනාඩි දෙකයි. දැන් විනාඩි දෙකෙන් කියපගොම් පස්සපච්චයා වේදනා විනාඩි දෙකෙන් කියන්න පුළුවන් පස්සපච්චයා වේදනා නම් අත ගා ගන්න කියලා. ඊට වැඩි දෙයක් කියන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ කොහොමද යකු මේ විනාඩි දෙකෙන් පස්සපච්චා වේදනා. මං ඊට පස්සේ ඒව තේරුම් කර ගැනීමට අවශ්‍ය කරන පොත්පත් ටික නම් ටිකක් කිව්වා. ඊට පස්සේ නිවේදකයාට නාකි මෙන්ටලයක් හිටියේ මෙන්ටලයට තරහ ගියා. මෙන්ටලේ කියන්නේ හොඳ නැහැ මේ මිනිහා ගේන්දි ගත්ත නිසා මෙන්ටලේ කියන්නේ ගුවන් ඉදිරියේ. මේ මිනිහට ගේන්දි ගියා. මේ විනාඩි දෙකට විග්‍රහ කරේ නැහැ මං කිව්වා මේ මේ චන්දවිමල නායකහන්දරගේ පොත් ටික තියෙනවා ඒවා හොඳට කියවන්න ඒවා අධ්‍යයනය කරන්න විනාඩියකින් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විභාගයක් ලියන්න ඉගෙන ගන්නවා කියන්නේ එකක්, ජීවිතයක් අවබෝධ කරගන්න ඉගෙන ගන්නවා කියන්නේ තව එකක්. ඔබ විභාගයක් ලියන්නද මේ උත්තරේ ප්‍රශ්නේ අහන්නේ, නැත්නම් ඔබේ ජීවිත අවබෝධයටද මේක ප්‍රශ්නේ අහන්නේ කියලා ඒ ගැන විග්‍රහයක් කරලා ඒ මිනිහට පිළිගන්න තිබ්බනේ. උන්වහන්සේගේ උත්තරේට එහා ගියොත් ඔබට මේ උපදේශයක් ලැබුණා කියලා. ඒ මිනිස්සේ එහෙම නැහැ. ඒ නිසා අර කෙනෙක් තුල අවබෝධය ඇති කරවන්න බැරුව නිකන් කන් වලට දැනුමට දෙන්න මට පුරුද්දක් නැහැ. මම එහෙම ගුරුවරයෙක් නෙමෙයි, මම උගන්නන කෙනෙක් නෙමෙයි. මම ආත්ම පරිවර්ධකයෙක්. තේරුණා නේද? තමයි ජීවිත පරිවර්තනය කරන කෙනෙක් මිසක් උගන්නන කෙනෙක් නෙමෙයි. නොලෙජ් එක දෙන කෙනෙක් නෙමෙයි. නොලෙජ් එක හරි ලේසියිනේ දැන්. පොඩ් ටික ගත්තා, net එකට ගියා, ඔය ඔක්කොම ඕන එකක් බලා ගන්න පුළුවන්. ඔය වයසක අයට මෙන්ටලි කියන්නේ මොකද කියලා දන්නවද? මෙන්ටලි කියන්නේ මොකේද? ඈ? ඔය අන්න අර කොයි වෙලාවක අඩන් වැටෙද්ද දන්නේ නැහැ. අර මේ භූමි තෙල් ගහලා ලොකු ලයිට් එකක් වගේ ඉස්සර ෆ්ලෑෂර් එකකට පාවිච්චි කරේ ඕක තමයි ෆ්ලෑෂර් එක වගේ එළියට තියෙන්නේ ඕක. ඔව් මොකද ඒකට කියන්නේ? පෙට්‍රෝ මැස් මොකක් හරි. ඔව් භූමි තෙල් ගහලා හුලං ගහලා පත්තු කරනවා. හරිම ඩේන්ජරස් කොයි වෙලාවක කඩවැටෙනවා කියලා දන්නේ. කවුරු හරි ඔළුව වැදුනොත් කඩම වැටෙනවා. උල ගාවොත් ඒත් කඩම වැටුණා. අර මේ වුණාට පස්සේ ඒක දිරලා තියෙන්නේ. ඒකේ අර භූමි තෙල් සැරට එක හොඳ එලියක් එනවා, පත්තු වෙනවා. කොයි වෙලාවෙ කඩම වැටෙද්ද දන්නේ. ඒ නිසා කියනවා මෙන්ටලි කියලා. එහෙම නැතු වෙන මොකක් අර්ථයක් නිසා නෙමෙයි. ඒ ගොඩක් වයසයි. වයසට ගියාට mentally වගේ කියලා කියන්නේ ඒක තමයි. ඒ නිසා mentally කිව්වා මෙන්න මොකක් කුණුහරුපයක් මතක් කරගන්න එපා. mentally කියන්නේ අර ලාම්පු කඩම වැටි කොයි වෙලාවේ කන වැටේ දන්නේ නැහැ. නැත්නම් කට්ටියද ආමතුරු නිකන් mentally කියලා කිව්වොත් නිකන් හරි නෑ නේද? mental වගේ ඉල්ලන ඒවා තියෙනවා තැන් තැන් වල. නමුත් මේ mentally කියන්නේ ඒකට. වචන වලට දෙන ඒ emotional தত্ত্ব තමයි නේ. කේක දේවල් ඔස්සේ තමන් ඒ සංවේදී වෙන විදිය තමයි. අරහට බලනවා, එදේට බලනවා, කෙලින් බලනවා, අර්ථ බලනවා. එහෙමයි. අපි කොච්චර වුණත් තාම ඉන්නේ තත්ත්වවල, තාම ඉන්නේ පද පර්මවල. අපිට හොයන්න පුළුවන්. ඒ පද පර්මවල ඉන්න නිසා මේ පද එක්ක අපි සංවේදී වෙන්නේ. පද එක්ක සංවේදී වෙන්නේ ඒකයි. දැන් සක්කාය දිට්ඨි ප්‍රහාණ සූත්‍රයට අනුව පින්නතුන්ට දැන් වැඩ කරන්න පුළුවන්. කොහොමද? කොහොමද වැඩ කරන්න පුළුවන්? ගිහිල්ලා දුකක් වශයෙන් දකිමින්, දුකක් වශයෙන් දකිමින්, වේදනාවක් වශයෙන් දකිමින් ඒවයි නොඇලීම, නොගැටීම, නොබැඳීම පුරුදු කරන්න පුළුවන්. රූපේ දුකක් වශයෙන් දකින්නාහුගේ, ඇස දුකක් වශයෙන් දකින්නාහුගේ, විඥානයේ දුකක් වශයෙන් දකින්නාහුගේ, සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා හෝ දුකක් වශයෙන් දකින්නාහුගේ සක්කාය දිට්ඨිය දුරු වේ. හරි ලස්සනයිනේ. සංක්ෂිප්ත කළ, සාරාංශ කළ ලස්සන දේශනා කරන සක්කාය දිට්ඨි පහන සූත්‍රය. ඉතින් ඕක තමයි අපේ භාවනාව. ඔක විග්‍රහ කළා නොයෙකුත් න්‍යායන් වලින්, නොයෙකුත් ආකාරයන් වලින් ප්‍රකාශ කිරීම, දේශනා කිරීමයි තිබෙන්නේ. බලන්න ඔබට පිහිටවා ගන්න පුළුවන්ද කියලා ওই විදියට හිත. ඉතින් මේක විග්‍රහ කරන්න මොනතරම් අමාරුද කියන එක තුල ඇතුළත මම කියලා මම එක දවසක දේශනාවක ප්‍රකාශ කළා තියෙනවා. නිවන් දකින්න ක්‍රමයක් නැහැ කියලා. කල්පනා කරලා බොහොම තේරුම් ගන්න ඕන ගැඹුරු කාරණාවක්. ඉතින් අපි එක හම්දුරු කෙනෙක් කිව්ව නිවන් දකින්න ක්‍රමයක් නැත්තම් මේ කොහොමද නිවන් දකින්නේ කියලා. අනේ කැවැලි. ඉන්ද්‍රිය ගෝචර සීමාවකින්මයි නිවන් දකින්න හදන්නේ. ඉන්ද්‍රිය ගෝචර සීමාවකින් නිවන් දකින්න බෑ. ඉන්ද්‍රිය ගෝචර සීමාවකින් නිවන් දකින්න බෑ පින්වත්. තමා තුළ ඇතිවන හැම කම්පන තරංගයක්ම තේරුම් ගන්න, වටහා ගන්න. වටහාගෙන මොකද කරන්න ඕන? මොකුත් කරන්න ඕනේ නැහැ. වටහා ගැනීමම ප්‍රමාණවත්. නෑ, අපි බලාපොරොත්තු වෙන්නේ හාමුදුරුව වටහාගෙන ඒක දුරු කරන්න කියයි කියලා. ඔව්, ඉතින් එහෙම කියපු අවස්ථාවක් තියෙනවා. මේම කියන අවස්ථාවකුත් තියෙනවා. වටහා ගැනීමම ප්‍රමාණවත්. එතකොටම දුරු වෙනවා. ඒකයි දුරු කරන්න කියන්න ඕනේ. දුරු වෙනවා. කටුවිත්ත කියලා දැක්කහම ඇති ඒක. කටුවිත්ත පාගන්නේ නැහැ. කටුවිත්තක් කියලා දකින්නේ නැති එක නෙවෙතන තියෙන ප්‍රශ්නේ. දැන් ඔබ විඥාණය, චක්කු විඥාණය කටුවිත්තක් කියලා දැක්කේ නැහනේ. චක්කු විඥාණය අල්ලනවා. ඇස කටුවිත්තක් කියලා දැක්කේ නැහැ. ඇස අල්ලගන්නවා. රූපේ කටුවිත්තක් කියලා දැක්කේ නැහැ. අල්ලගන්නවා. හරි. දැන් නොඅල්ලා ඉන්න ඕන. නොඅල්ලා ඉන්න ඕන. හරි. දැන් මොකද්ද? දැන් පට දැන් අල්ලගත්තේ මොකද්ද? ආයි විඥානේ, සෝත විඥානේ අල්ලගෙන. මේ සද්දේ ඇහුණා. සද්දේ ඇහිලා ඒහි ශබ්ද රූපේ ගත්තා. ශබ්ද රූපේ අරගෙන සෝත විඥාණයට ගියා. සෝත විඥාණයෙන් දැන් ඉතින් හමුදාකාරය රෙඩි කරලා තියෙන්නේ යුද්ධ කරන්න. කවද්ද මේ මෝඩකම් ඇරෙන්නේ? දැකනේද වරදින විදිය? අර නැවත 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 අර බින්කුණ්ඩගේ වලට වැටෙනවා කියන්නේ ඕක. එක තැනකින් හදලා යවුවාම ආයි තව තැනකින් කඩාගෙන වැටෙනවා. ඉතින් දැන් ඊට පස්සේ දැන් කොහෙද වැටලා තියෙන්නේ? දැන් දැන් ආයි කල්පනා කරනවා මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා. ආයි මගක් දුරට යනකොට ආයි අර බින්කුණ්ඩ ඒ උගුල හදලා තියෙන වැටෙන්න මාර්යා උගුල හදලා තියෙන්නේ සංසාරේ නැවත නැවතම වැටෙන්න නැවත නැවතම වැනෙන්න. සංසාරේ ඔබට එපා වෙලා නැත්තම් බිනතු නිවන් දකින්න එපා. එපා වෙලා නැත්නම් නිවන් දකින්න එපා. බුදු වෙන්න ඕන නම් බුදු වෙන්න යන්න. අග්‍රසාවක වෙන්න ඕන අග්‍රසාවක වෙන්න. මොකද සංසාරේ කලාතුරකින් තමයි මේ සතර මහා භූතිය ගැෂ්ඨණය වෙලා මේ සත්වය නිර්මාණය වුනේ. ඔයාට එන්ජොයි කරන්න සතුටු වෙන්න පරිපූර්ණ වෙන්න යම් තැනක් තියෙනවා නම් එතෙන්ටම ගිහිල්ලා නිවන් දකින්න. නැත්තම් ආයෙක කම්බෙන්නේ නැහැ නේ. මේක විතරයි මේ සංසාරෙට හැදිලා තියෙන්නේ මේ ආත්ම භාවයේ දුර්ලභම ග්‍රහ ලෝකයක් හැදෙන්න ඕන. ඒ ග්‍රහ ලෝකයේ තුල සතර ධාතුන් ඝෂ්ඨණය වෙන්න ඕන. සතර ධාතුන් ඝෂ්ඨණය වෙන තැන කුඩා ජීව ශක්ති නිර්මාණය වෙන්න ඕන. ඒ ජීව ශක්ති ක්‍රමානුකූලව පුනර්භව ශක්ති බවට පත් වෙන්න ඕන. ඒ ශක්තියින් මහා ශක්තියින් බවට පත් වෙලා සැරිසරලා මෝරු වෙලා කබරිය වෙලා කුටි වලස්සු වෙලා නොයෙකුත් නොයෙකුත් ඩයිනෝසෝරය වෙලත් ඇවිල්ලා ඉති මෙතෙන්ට නේද? එහෙම වෙලා 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 මිනිස්සු වෙලා මිනිස් ජීවයේ උච්චම දියුණුම කාලයකට ඇවිල්ලා දැන් බලන්න මේ මේ දියුණු කාලය ගැන අපි මේ ලෝක ඉතිහාසයේ බලන්න පිනතුනේ 1900 ගණන් වලයි මේ 2000 වසරේ තමයි මේ ලෝකෙ මෙහෙම දියුණු යුගයක් තියෙන්නේ. මේට ඈත බලාගෙන යද්දී අපිට පේන තෙක්මානයක එහෙම යුගයක් අපි අහලා නැහැ. එහෙමයි කියලා අපිට හිතන්න බෑ. මේ වගේ දියුණු වෙලා මීටත් වඩා දියුණු වෙලා ආයි විනාශ වෙලා ආයි හැදිලා ආයි ඇති. නමුත් මේ පේන ඉතිහාසය තුල බලද්දී එහෙම දියුණු යුගයක් තිබිලා නෑ. අවුරුදු දස ලක්ෂයක් හරිය ඈතට බලාගෙන යද්දී එහෙම එකක් නෑ. ඈ එහෙම එකක් නෑ. දියුණු වෙලා දියුණුව වැඩි වුණා මොකද වෙන්නේ? ඉන්න බැරි වෙනවා. කාල බීලා නිකන් ඉන්න බෑ. අල්ලපු රටට හරි ගිහිල්ලා බෝම්බයක් දාලා වලියක් ඇද ගන්න ඕන. ඊට පස්සේ ඉතින් කනවා දෙයයන්ට ගියේ ගියා දුවන්නයි වෙන්නේ. රෙදි පොට්ටේ නිගහගෙන හැමතැනම. ඔය පේන්නේ. ඔබට කියන්නේ අර ඉල්ලන් කනවා කියන්නේ ඔබට තමයි. නිකන් හිටපියකෝ. මේ ඒ රටින්ම වතුර ටික බීලා, ඒ රටින්ම කෑම ටික අරගෙන, ඒ රටින්ම එයාපෝට් එක අරගෙන තමන්ගේ රටට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා ලෝක සම්මතයක් කරලා දීලා තියෙනවා නම් නිකන් ඉන්නේ නැතුව කාල බීලා හිටපියව. දුන්නු වතහපා කනවා වගේ වැඩනේ. ත්‍රස්තවාදී වැඩ කරලා. ඉතින් ඒවට ලෝකය මේ කැළඹෙනවා. ලෝකේ මහා විශාල විනාශ සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සු කරන පව් වැඩවලට මිනිස්සු සතුන් මරන්නේ කිසිම හිරිකැතයක් නැතුව. ඊට පස්සේ ඒ මිනිස්සුන්ටත් ඒ සතුන් මරනවා වගේම ගොඩනැගිලි කඩාගෙන වැටලා අතපය කැඩුනහම අපි කියනවා අනේ පව් කියලා. මන් දකින්නේ කර්ම විපාකය කියලා. මන් දකින්නේ කර්ම විපාකය. වෙන දෙයක් නැහැ. ඒ එළුන්ගේ ගවයන්ගේ ඒ හැම නිවසකම හැම කාමරයකම බෙලි කප කපා ලේවලින් නහවපු ඒව බිමට කඩාගෙන වැටෙනවා. කර්ම විපාක. කරන්න දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය පින්නතුනේ. ඒක විශ්ව ධර්මතාවය. කොහොමද පින්නතුනේ ඇෆ්ගනිස්තානයේ බුදු පිළිමේ පුපුරවා හැරියා? ඒ බුදු පිළිමේ පුපුරවා හැරපු දුම් වලල්ල වගේම දුම් වලල්ල නිර්මාණය වෙන්න මුළු ඇෆ්ගනිස්තානයේ පුරාම විශාල බෝම්බ ප්‍රමාණයක් එක්ක ඒක පිපිරිලා මුළු රටම පිපිරිලා ගියා. අපි කරපු දෙයක් නැහැ. ඒක තමයි ස්වභාවය. බෞද්ධයෝ කරේනේ. ඒක තමයි ස්වභාවය. ඒක තමයි විශ්වය. එහෙම නැත්තම් භූම කම්පාවක් හරි වෙනවා. එහෙමත් නැත්තම් සුලිසුලඟක් හරි ඇවිල්ලා මුළු සමස්ත ජනගහණයම අකුලෙන් යනවා. ඒ තරම් බලවත්. ස්වභාව ධර්මයේ සත්‍ය. ඉතින් මේ ස්වභාව ධර්මය පිළිගන්න නැතුව ඒ නිසා ලෝක නෝමමපය දෙයියෝ වැඩිම හොඳට සලකන්නේ අපිට. තේරුණා නේද? යම්කිසි කෙනෙක් සැනසෙල්ලෙන් ඉන්නවද, සහනශීලීව ඉන්නවද, අන්න එයාට තමයි වැඩිම සලකන්නේ. ලෝභ ද්වේෂ මෝහ නැද්ද, අන්න එයාට තමයි වැඩිම සලකන්නේ දෙයියෝ. වෛරයෙන් ක්‍රෝධයෙන් මානයෙන් ඉන්න අයට ලෝකයට නොවේ. ඒක ලෝකේ තේරුම් ගන්න ඕන. මනුෂ්‍යත්වයේ මිනිස්සු ළඟ පිරිහි ගියන් තිබෙනවා, නැතුව ගියන් තියෙනවා. ඒක පුදුම අවාසනාවන්තකමක්. මනුෂ්‍යයා සතෙක් විදියට හිතන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම නේද? මනුෂ්‍යෙක් සතෙක් විදියට හිතන්න පුරුදු වෙලා තියෙනවා. තමන්ගේ බඩගෝත්තරේ විතරක් හිතනවා, තමන්ගේ ලාභයේ විතරක් හිතනවා, තමන්ගේ රට ගැන විතරක් හිතනවා, තමන්ගේ වර්ගය ගැන විතරක් හිතනවා. ඒක සතුන්ගේ தත්වයටත් වඩා පල්ලෙහාට ගිහපු தත්වයක්. ඉතින් මනුෂ්‍යයා කියලා කියන්නේ ඊට වඩා ගොඩාක් දියුණු දර්ශනයකින්, මානව හිතවාදීත්වයකින්, කරුණාවකින් ජීවත් වෙන්න ඕන අය. ඉතින් මම කියන්නේ අහවල් අයට විපතක් වෙන්න ඕන, අහවල් අයට විපතක් නොවෙන්න ඕන කියලා. මම මේ විග්‍රහ කරන්නේ කළොත් දෙයක් රිටර්න්ස් හම්බ වෙනවා කියලා මම කියන්නේ. කර්ම විපාක විග්‍රහයක් මම කරන්නේ. මම දකින හොඳ මිනිස්සු දුර්ලභව හැරි හැම ආගමකම ඉන්නවා. දුර්ලභව ඉන්නවා. ඒ වගේම ටිකක් හොඳ වෙලා කාලයක් ටිකක් නරක වෙන මිනිස්සුත් ඉන්නවා. මේ නරක මිනිස්සුත් බහුලව ඉන්නවා. අඩුවෙන් ඉන්නවා, වැඩියෙන් ඉන්නවා. බෞද්ධයෝ කියන්නේ හොඳම අය නෙමෙයි. ඈ ඒගොල්ලොත් ඉන්නවා මහා දරුණු. හැබැයි ඒගොල්ලන්ටත් ඒ කර්ම විපාකයේ විදියටම හැම වෙනවා. ආයි කිසි කතාවක් නැහැ. ඒ කර්ම විපාකයේ විදියටම හම්බ වෙනවා. ඒක ඒ න්‍යාය ධර්මයේ මට වුණත් කාට වුණත් පවතිනවා කියන එකයි මම කියන්නේ. ඔය ආයුධ ලෝකයටම හදලා වඩලා දිනු කරලා රටවල් දිනු කරගත්ත රටවල් ඒ ආයුධ වලින්ම වැටෙනවා දුක් ගාලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ එපා කියපු ව්‍යාපාර නොකළ යුතුයි. මොකද ඒවෙන් පව් සිදුවෙන නිසා ආයුධයන් නිෂ්පාදනය කරලා දෙන්න නිකන් නෙමෙයිනේ. ඒකනේ වැඩේ. දැන් KFC එක නිර්මාණය කරපු මිනිස්සයා සිය දිවි හානි කරගෙන මලා. දැන් අද මරණ කුකුලෙකුට අදත් කුකුල්ලු මං හිතන්නේ KFC එකේ මරණවා ඇති කෝටි ගාණක් මුළු ලෝකෙම. ඒකකින් රුපියල ගාන account එකට වැටුනත් මිනිහට සෑහෙන්න අපායේ තව ඉන්න වෙනවා. ඇයි යාගේ ව්‍යාපෘතියෙන් තාම යාට පෞරැස් වෙනවා. එහෙම උනොත් තාම දුන්නේ අපි කුකුලෙක් කාලේ ඉවරයිනේ කවුරු හරි කෙනෙක් එහෙම එකක් දැම්මේ නැත්තම්. ඒක තමයි හැටි. එක එක නයි එක එක දේවල් කරනවා. එක එක දේවල් ඒව ව්‍යාපෘති වශයෙන්ම තිබිලා තේ මිනිස්සයා කඩයක් කළා, ඒක එතනින් ඉවර කළා, එතනින් ගියා නම් ඉවරයි. මිනිහා account එක දිගටම යන විදියට හරි ගස්සලා ගියානේ. දිගටම එනවා පව්. දිගටම රැස් වෙනවා. ඒ නිසා දුෂ්ට චේතනා, නරක චේතනා තාම දරුණු ඒව කර්ම විපාක වශයෙන් එනවා. ඒස අපි කාටවත් දඬුවම් දෙන්නේ නැන්නේ. බුදුදහමේ න්‍යායය තමයි කර්මය බලාගන්නේ එච්චරයි. නේද? කර්මය බලාගන්නේ. කර්මයේ ධර්මයේ බලාගන්නේ. ඒක ගොඩක් බලවත් අපිට විශ්වාසයි. නීතියට වඩා නීතියෙන් පැනලා යන්න පුළුවන්. කර්මයෙන් පැනලා යන්න ලේසි නෑ. කර්මයෙන් පැනලා යන්න බෑ. ධර්මයට පිටුපාන්න බෑ. කර්මයට මුහුණ දෙන්න වෙනවා. කාටත් එහෙමයි. කාටත් කියන්නේ ධර්මයේ දේශනා කරන මටත්, බුදුහාමුදුරන්ටත්, මහරහතන් වහන්සේලාටත්, ඔබටත්, අන්‍යාගමිකයන්ටත්, ආගමිකයන්ටත් ඔක්කොටම සමාන දෙයක් තමයි මේ කර්මය කියන විද්‍යාව. ඔබට යමක් මතකයේ හිටිනවා නම් ඔබ තුළ කර්මය නිර්මාණය වෙනවා. ඔබට මතකයේ ආවර්ජනය කරගන්න බැරි වුණයි කියලත් ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. ඒත් කර්මය නිර්මාණය වෙනවා. හැබැයි ඒව චේතනාවට අනුව, චේතනාවට අනුව. එනිසා මේ ලෝකේ මානව ධර්ම හෘද සාක්ෂිය කියන එක මිනිසු කියවා ගත යුතු ධර්මයක්. ඒ තුලින් මෙලව ජීවිත හදා ගන්නත් පුළුවන්, නිවන් දකින මඟ හොයා ගන්නත් පුළුවන්, නිර්වාණ සත්‍ය අවබෝධ කර ගන්නත් පුළුවන්. එනිසා සතර අපායෙන් මිදෙන, සුගතිගාමී වෙන මාර්ගයක් තියෙනවා, ධර්මයක් තියෙනවා. ඒක පුරුදු කරන්න. ඒක ටිකක් ඔබ හිතනවට වඩා සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය ටිකක් ගැඹුරින් අවධානයෙන් සියුම්ව අවබෝධ කරගන්න. ඉතින් නොඇලී ඉන්න කියලා කිව්වහම ඔය ඇත්ත ඔක්කොටම නොඇලී ඉන්න පුළුවන් නම් අපි මෙච්චර දේශනා දහස් ගාණක් දේශනා කරන්න ඕනේ නැහැ. මේ පහට නොඇලී ඉන්න. ඔය ඉන්නෝ ඉතින් ඉබ්බෝ ගෙම්බෝ තිබ්බා වගේ ඔය ඉන්නෝ. වැඩේ කෙරෙන්නේ නැහැ. එහෙම හිටියයි කියලා වැඩේ කෙරෙන්නේ නැහැ. දැන් පොතේ තියෙන පහට නොඇලී ඉන්න. පංච උපාදානස්කන්ධයට නොඇලී ඉන්න. වේදනාවට නොඇලී ඉන්න. ඔය ඉන්නෝ ගල් ඉබ්බා වගේ. තිබ්බයි කියලා වැඩක් වෙන්නේ නැහැ. කැඩේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා විවිධ ස්වරූප වලින් පින්නතුන්ට මේවා කියලා 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 පැහැදිලි කරලා දීලා දීලා තමන්ගේ අවදිය ඇති කරලා හිතන්න පුරුදු කරලා ඉතින් දිව්වහම ඔලිම්පික් දිනන්න පුළුවන්. ඉතින් ඔකට පුහුණු කරුවෙක් ඕනද? උදේට නැගිට දිව්වා, හැමදාම නැගිට දිව්වා, හැමදාම නැගිට දිව්වා. පුළුවන් ද ඔලිම්පික් කියන්නේ? එහෙම යන්න බෑ. දුවනමයි කියන එකටත් පුහුණුකරුවෙක් ඕන නැහැ. මෙච්චර සංකීර්ණ ධර්මයකට පුහුණුකරුවෙක් ඕන නැද්ද? දුවනමයි කියන එක අපි කවුරුත් දන්නේ කරේ. ඊට බැස කකු දෙකින් දිව්වා. බලන්න ඒ දුවනමයි කියන එක ඉගෙන ගන්න ගියොත් එහෙම ඔබට හිතේ දුවනමයි කියන එක මෙච්චර සංකීර්ණයි කියලා මම දන්නේ නැහැ කියලා හිතයි. මොකද ඒ තරම් මේකේ සංකීර්ණ විදි ප්‍රභේද තියෙනවා. එතනනම් දුවනවයි කියන එකටත් පුහුණු කරුවෙක් ඕන. පීනනවයි කියන්නේ අපි හැමදාම දකින්න එකනේ. අනුන් පීනනෝ දකින්නෝ අපි. ඉතින් පුහුණු කරුවෙක් ඕනද ඔකට? ඒත් පුහුණු කරුවෙක් කියන ලේබලයක් තිබුණත් නැතත් පීනන්න පුළුවන් කෙනෙක් කවුරු හරි ඉන්න ඕන පීනන්න උගන්නන්න. අන්න ඒ වගේ වෙන තුනේ ධර්මයක් අපිට එහෙම ප්‍රායෝගික කරන්න බෑ. අපි හිතන්නේ ලේසි කියලා වැඩේ කරන්න ගියාම ටිකක් අමාරුයි. පීනනවා කියන්නේ ලේසි කියලා හිතන වැඩේ කරන්න ගියාම අමාරුයි. බයිසිකල් පදින්නේ ලේසි කියලා හිතන පදින්න ගියාම ඩූම් ගාලා වැටෙනවා. ආන්න ඒක නිසා පුහුණු කරවෙකුත් අවශ්‍යයි. අපි හිතන්නේ බුදුදහම හරි ලේසි, හරිම සරලයි අපි දන්නවා කියලා. අර බයිසිකලේ නොපැද්ද මිනිස්සේ බයිසිකලේ ගත්තා වගේ තමයි. ඩූම් ගාලා ගිහිල්ලා කොයි හරි තාප්පේක හරි කානුවක හරි වැටෙනවා. ඉතින් ඒ වගේ තමයි ප්‍රායෝගික වෙන තැනට ගෙනිච්චාම විවිධ අපහසුතා වලට පත් වෙනවා. ඉතින් ඒව දුරු කරන්න හැමදාම පින්නතුන්ට මනස පුහුණුවට ලක් කරන පින්නතුන් සද්ධර්ම ශ්‍රවණය කිරීම කරන්න. ගයක් හදාගන්න පැය 8ක් වැඩ කළා නම් සසරම හදාගන්න පැය 8ක් බණ අහන්න. තේරෙනානේ? ගයක් හදාගන්න පැය 8ක් ජීවිත කාලේ වැඩ කළා නම් සසරම හදාගන්න පැය 8ක් බණ ඇහුවට පාඩු වෙන්නේ නැහැ. පැය 8ක් බැරි නම් 4ක්වත් අහන්න. හැවදලාටම සම්මා සම්බුදු සරණයි. සෝපත් වේවා.
අද දවසේහි ධර්මදේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ පෝෂිතා කුඩිකාර පින්වත් මහත්මිය ඇතුළු දූදරු පිරිස. අරමුණු බවට පත්වන්නේ මීට වසර 7කට පෙර සිවිල් ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කරලා අප අතරින් සමුගත්ත එතුමියගේ ස්වාමිපුරුෂ, දරුවන්ගේ ආදරණීය පියාණන්, විතානගේ සුනිල් පෙරේරා පින්වත් මහත්මයාගේ භවගමන සුවපත් වේවා, සසර ගමන සැපවත් වී, කල්යාණ මිත්‍රය ඇසුර ලැබී ප්‍රාර්ථනීය සැපයෙන් නිවනින් සැනසීමට මේ පින් පඳුරක් වේවා කියලා අනුමෝදන් කරමු. එතුමගේ සසර ගමන සුවපත් වේවා කියලා පද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්න කල්පනා කරනවා විදේශගතව කටයුතු කරන ඒ පවුලේ හැම දෙනාටම, දුවා දරුවන් හැම දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් නිතුක් නිරෝගී සුවපත් භාවයත් ලැබේවා. ඒ හැම දෙනාගේම ආයුර ආරෝග්‍ය සපවර්ධනයත් සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෝෂිතා කුඩිකාර මහත්මියට පැමිණ තිබෙන ලෙඩ දුක් රෝග පීඩා ආදී සියල්ල දුරීබෝධ වෙලා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සද්ධර්මයේ ආශිර්වාදයෙන් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් උන්වහන්සේ කරනු ලබන උතුම් ශාසනික කටයුතු චිරාත් කාලයක් සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සද්ධර්මය ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දෙනාටම සද්ධර්ම අවබෝධයේ සැලසේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. හැම දිනාටම මේ සද්ධර්මය නිර්වාණය පූර්ණ කර ගැනීමට උපකාරක උපනිශ්‍රී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කළා පූජිතා කොඩිකාර මහත්මිය. එතුමියටත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වීමටත් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ජතු. සම්බුදු සරණයි. සෝපත්තේ සෝපත්තේ.